ගෞරවනීය සංඝරත්නය අවසරයි, ආදරණීය කල්‍යාණ මිත්‍රයනි, අලුත් අවුරුද්දේ ආපුරා කියා පැවැත්වෙන සහභාගි වෙන පුර පසළොස්වක පෝදා වැඩසටහන. මේ වැඩසටහනට මධ්‍යස්ථානයට පැමිණ භෞතිකව හා මානසිකව හදවතින් සම්බන්ධව සිටින, ඒ වගේම ඈත සිට මනසින් හා හදවතින් එකතුව සිටින සෑම දෙනාම මේ අලුත් අවුරුද්දට නිලඹ භාවනා මධ්‍යස්ථානය උණුසුම්ම පිළිගන්නවා. අලුත් අවුරුද්ද ගැන බොහොම කතන්දර අහලා තියෙනවා, අහනවා, ඇහෙනවා. අලුත් අවුරුද්ද කියන්නේ මොකද්ද? කුමක් සඳහාද? මොනවද වෙන්න ඕනේ? ඉතින් අලුත් අවුරුදු ප්‍රාර්ථනා, අලුත් අවුරුදු ඉලක්ක, අලුත් අවුරුද්දේ අදිෂ්ඨාන වැහි වැහැලා බොහෝ දෙනෙකුට අලුත් අවුරුද්දක් කියන්නේ අලුත් සිතුම් පැතුම්, අලුත් ඉලක්ක, අලුත් වෙනසක් පිළිබඳ හීන හැදෙන හදාගන්න කාලයක්. දැන් එහෙම අලුත් අවුරුද්දක අලුතෙන් ප්‍රාර්ථනයක්, අලුත් ගමනක් යන්න, අලුත් වෙනසක් කරගන්න, තමන්ගේ පුරුද්දක් අතහරින්න, අලුත් පුරුද්දක් ඇති කරගන්න සිතීම සාමාන්‍ය දෙයක්. ඉතින් ඒක ඕනි දවසක කරන්න පුළුවන් වුණත් අලුත් අවුරුද්දකදී ටිකක් ඒක බලයක් තියෙනවා කියලා හිතනවා. මේ අලුත් අවුරුද්දේ ඇති කරගන්න ඒබඳු ප්‍රාර්ථනාවන්. ඉතින් මේ දැන් එහෙම බොහෝ දෙනෙකුට ඇති, බොහෝ දෙනෙකුට එහෙම ප්‍රාර්ථනාවන් ඇති කරගෙනත් ඇති. මෙහෙම කරගන්න ඕනේ, තමට අධ්‍යාපනයේ පැත්තේ ඇති, රැකියාව පැත්තෙන් ඇති, ඒ වගේම සමාජ සේවා පැත්තෙන්, ආගමික පැත්තෙන් සහ මේ ආධ්‍යාත්මික ඉලක්කත් ඇති. මේ අලුත් අවුරුද්දේ කොහොම හරි මේ දේවල් කරගන්න ඕනේ කියලා. ඒ සියල්ලට අපිට තවත් එකක් එකතු කරගන්න පුළුවනි. මේ අලුත් අවුරුද්ද නැත්නම් මේ අවුරුද්ද තව මාස 11ක් ඉතිරිව තියෙනවා. මේ අපි මේ ඉතිරි මාස 11ේදී උත්සාහ කරමු මාසෙන් මාසයට, සතියෙන් සතියට මේ අපි අපිවම හඳුනාගන්න, අපි අපවම තේරුම් ගන්න. ඉතින් කුඩා දරුවෙකුට නම් එහි යමක් කරන්න තියෙනවා කියලා හිතේ. නමුත් මේ අපි වගේ වයසට ගිය කෙනෙකුට හිතෙන්න පුළුවනි, දැන් අලුතෙන් මොනවද අඳුනගන්න තියෙන්නේ? දැන් මෙච්චර කල් හිටියනේ, අවුරුදු 30ක් 50ක් 60ක් 70ක් හිටියනේ. ඉතින් ඔය අඳුනගත්ත ටික ඇතිනේ, විට වැඩිය මොනවද හඳුනාගන්න තියෙන්නේ? එහෙම කියන්න පුළුවනි. නමුත් ඉතින් මේ ඇත්තම ඇත්තනම් තාම හඳුනාගන්න පටන්ගෙනවත් නැහැ කියන එක. මොනවා හඳුනාගෙන තිබුණත් මොනවා ගැන දැනගෙන තිබුණත් තමන් පිළිබඳව තාම දැනගන්න ඉගෙනගන්න හඳුනාගන්න පටන්ගෙනවත් නැහැ. ඉවර කරලා නෙමෙයි පටන්ගෙනවත් නැහැ. එහෙම කිව්වොත් ඒ බොහොම ඇත්තට ළඟයි. සත්‍යයට උඟාක් සමීපයි. මේ අපි තාම අපි ගැන දැනගන්න පටන් ගන්නවත් නැහැ කියන එක. හැබැයි අපි ගැන දන්නවා. ඒ අලුතෙන් දෙයක් දැනගන්න නැහැ කිව්වොත් නම් එය අසත්‍යයක් වෙන්න තියෙන ඉඩ වැඩි. ඉතින් මේ අවුරුද්දේ අපි හැම අදිෂ්ඨානයක් ඇති කරගනිමු. අපි ගැන නොදන්න දේවල් දැනගන්න, නොදුටු දේවල් අප පිළිබඳවම දකින්න යොදාගමු කියන එක. වැඩිපුර යොදාගමු. අනිත් කටයුතු කරන අතර ඉලක්කයක් විදිහට අපි හදාගමු. මේ අවුරුද්ද මම මං ගැන ඉගෙන ගන්න ප්‍රමුඛස්ථානය දෙන අවුරුද්දක් කරගන්නවා. ඒ අදිෂ්ඨානය සහ ඒ ඉලක්කය අවුරුද්ද මුලදිම ඒ ගන්න ඉලක්කය උදව් වෙනවා. මුළු අවුරුද්දම කොහොම වෙතත් වරින් වර හරි ඒ කාර්යයට අපව යොමු කරවන්න හා පුළඹවන්න. අප කාටත් මේ යොමු කිරීම සහ පෙළඹවීම අවශ්‍යයි. එහෙම නැතුව මේ මිනිස්සෙකුනම් බොහෝ දේවල් ආරම්භ කරන්නෙත් නැහැ, පටන් ගන්නෙත් නැහැ. යොමු කිරීමක් පෙළඹවීමක් තිබුණ නැත්නම් පටන් ගන්න බොහෝ දේවල් භාගයක්වත් කරගෙන යන්නේ තල්ලුවක් ලැබුණ නැත්නම්. අපි කවුරුත් ඒ වගේම ඉවර කරන්නේ නැණ කොහොමත් නැහැ. යොමු කිරීම, නැවත නැවත යොමු කිරීම සහ නැවත නැවත පෙළඹවීම ඕනේ. මේ මිනිස්යා කියන නිර්මාණය සබඳහම කර තිබෙන්නේ ඒ විදිහට. ඒ කාගේවත් දුර්වලකමක් නෙවෙයි. හැමෝම එහෙම, හැම මිනිස්සෙකම හදලා තියෙන්නේ සහ හැදිලා තියෙන්නේ තව අයගේ යොමු කිරීම සහ පෙළඹවීම වලට අනුව කටයුතු කරන්න. ගමන් යන්න. එහෙම නැත්නම් ඉලක්ක නැහැ. ඉලක්ක කියන ඒවා අපිට දෙන්නේ අනිත්‍යයි. ඔය හැම ඉලක්කයක්ම, ඒක අධ්‍යාපන ඉලක්කයක්ද, ආර්ථික ඉලක්කයක්ද, දේශපාලන ඉලක්කයක්ද, සමාජ ඉලක්කයක්ද, නැතිනම් ආගමික හෝ ආධ්‍යාත්මික ඉලක්කයක්ද, මේ හැම ඉලක්කයක්ම අපිට ලැබී තිබෙන්නේ අනුන්ගෙන්. අපිම හොයාගත්ත ඉලක්ක නෑ අපිට. ඉලක්කක් දෙන්නේ අනිත්‍යයි. හොඳ හෝ නරක, ආධ්‍යාත්මික හෝ භෞතික, ලෞකික හෝ ලෝකෝත්තර, මොනවා හරි, ඔය හැම ඉලක්කයක්ම අපිට ගන්න වෙන්නේ අනිත් අයගෙන්, දෙන්නේ අනිත් අය. ඉලක්ක තියෙනවා ලක්ෂ කෝටි ගාණක්. එයින් ඒ හැම දෙයක්ම අපි ඉලක්ක කරගන්නේ කීපයක්. එහෙම මේ තෝරා ගන්නේ හිතාමතාම නොවෙන්න පුළුවන්. නමුත් සමහර විට අපි අගය කරන, අපි වටිනාකමක් දුන්නු කෙනෙක් වගේ වෙන්න අපිට ඕනකම ඇති වෙන්න පුළුවන්. ඒතර ඒ ඉලක්කයක් ඇති වෙන බහුලම ක්‍රමය. නැති ඉලක්ක අලුතෙන් අපේ හදවත් තුළ රෝපණය වෙන්න පුළුවන්. හොඳම ක්‍රමයක් තමයි, හොඳම කියන්නේ හොඳ හෝ නරක, මේ සාර්ථකම පහසුම ක්‍රමයක් තමයි අප වටිනාකමක් දුන්නු, අප වීරයන් විදිහට සලකන, ලොකු ආදරයක් හිතේ තියෙන කෙනෙකු වගේ වෙන්න තියෙන ඕනෙකම. ඉතින් ඒ ඉලක්කයක්, එහෙම තමයි ඉලක්ක ලැබෙන්නේ. තමාට එහෙම නැති වුණත් ඇහෙන පේන දේවල් නිසා ඉලක්ක හදාගන්න පුළුවන්. ආදර්ශ නැති වුණත්, ඇහෙන පේන දේවල් නැති වුණත් බලකිරීම නිසා ඉලක්ක හදාගන්න. බලකිරීම නිසා. ඉතින් මේ කොයි ආකාරයෙන් හරි කුණීතිය නිසා ඉලක්ක හැදෙනවා, විශ්වාස නිසා ඉලක්ක හැදෙනවා. ආගමික ඉලක්කෙන්නේ විශ්වාසයේ උඩ. ඉතින් මේ හැම අවස්ථාවකදීම බාහිර යොමු කිරීමක් හා පෙළඹවීමක් තිබුණා. මේ ඇතුළෙන්ම සෝත්සාහයෙන් 100%ක්ම මේ මාතුලින්ම ඇති වුණා කියලා, තමන්තුලින්ම ඇති වුණා කියලා කාටවත් කියන්න බෑ. ඉතින් ඒ වරදකුත් නෑ. ඒ කිසිම වරදක් නෑ. වැරදි ඉලක්ක ගැනීමෙන් වැරදි වෙන්න පුළුවන්. මේ ඉලක්ක ඇති වෙන ක්‍රමේ එහෙම තමයි. ඉතින් ඇති වෙන්නෙත් එහෙමයි. ඊළඟට ඒ ඉලක්කවලට අපි ගමන් කරන්නේ අර තල්ලුවක් තියෙන තුරු පමණයි. හැම තල්ලු කරන්නේ කෙනෙක් හරි දෙන්නෙක් හරි සමාජය හරි සංස්කෘතිය හරි ඇදගෙන යන්න ඕන. ඉතින් එහෙම තල්ලුවක් දුන්නාම ටික දුරක් යනවා. නිකල නම තල්ලු කරන්න ඕන, ආයි කවුරු හරි දාන්න ඕනේ, ඇදගෙන යන්න ඕනේ. මෙහෙම තමයි ළඟා වී තිබෙනවද යම් යම් පරමාර්ථ සාධනය කරගෙන තියෙනවද? ඔය ආකාරයට තමයි 100%ක් සෝත්සාහෙන් කාගේවත් උදව්වක් නැතුව බලකිරීමක්, යොමු කිරීමක්, මඟ පෙන්වීමක්, තල්ලුවක් ඇදගෙන යෑමකින් තොරව. එහෙම නැහැ. එහෙම කියන අය ඉන්නවා, චරිතාපදාන කියනකොට, තමන් ගැන කියනකොට එහෙම කියන අය ඉන්නවා. නමුත් ඒක බොරුවක් කියලා හිතාගෙන කියනව නොවෙන්න පුළුවන්. නමුත් හොඳට හොයලා බැලුවොත් එතන බොහෝ දෙනෙකුගේ යොමු කිරීම, පෙළඹවීම් තියෙනවා, ඍජු හා වක්‍ර. ඉතින් හිතවතුනි, මේ අපි මේ අලුත් අවුරුද්දේ මේ මෙහෙම ඉලක්කයක් හිතට ගත්තොත්, ජීවිතයට දුන්නොත්, මේ අවුරුද්දේ අනිකුත් කටයුතු කරන අතර මෙතෙක් ගත් ඉලක්ක තියෙනවා, ඒවා බාගෙට කාලට ඒවට ගිහිල්ලා තියෙන. ඒ ඉලක්ක සම්පූර්ණ කරගන්න අතරම මේ ඉලක්කයටත් යන්න ඕනේ. අපි අපිව හඳුනා ගන්නට ඕනේ. ඉන් දැනටත් ප්‍රමාද වෙන්න පුළුවන්. 2024 කියන්නේ අපි උපන් අවුරුද්ද නෙවෙයිනේ. නිසා ප්‍රමාද වෙන්න පුළුවනි. මම මිට කලින් කරගන්න තිබුණා නම් හොඳයි. එහෙම තිබුණා නම් අද මේ 2023 24 ප්‍රශ්න බොහෝමයක් නැති වෙන්න තිබ්බා. හැබැයි ඉතින් එහෙම කියලා මේ අවුරුද්ද පසුතැවෙන්න පාවිච්චි කරන්න නෙවෙයි ඕනේ. අප්‍රමාදීව අපි අපිව හඳුනා ගන්න. භාවනාව තියෙන්නේ ඒ සඳහා. දැන් භාවනාවෙන් අපිට මොන කතන්දර කීවත් මේ දේ ලැබෙනවා, අර දේ ලැබෙනවා, මෙහෙම වෙනසක් වෙනවා, අර විදිහ වෙනසක් වෙනවා, ඒව ඔක්කොම ඇත්ත. හැබැයි හොඳට බැලුවොත් භාවනාවෙන් කෙරෙන්නේ, කර දෙන්නේ අපට අපවම පෙන්වා දීමයි. මෙන්න ඔබ කියලා පෙන්වලා දෙනවා. භාවනාව පටන් ගන්න තැන ඉඳලා. මේ පටන් ගන්න තැන ම කියන්නේ මොකද්ද? ඒ කියන කාරණයත් වැදගත්. දැන් හැම දෙයක්ම කරන්නේ යොමු කිරීම සහ පෙළඹවීම නිසානේ. ඉතින් මේ කී දෙනෙකුට ඔබ අප කියා ඇද්ද භාවනා කරමු කියලා? හොඳට මතක් කරලා බලන්න, කී දෙනෙකුට නම් කියලා ඇද්ද භාවනා කරන්න? භාවනා කරමු, භාවනාව පටන් ගන්න කියලා. සමහර විට තමන්ගේ දූ දරුවන්ට, දෙමව්පියන්ට, පවුලේ ඇත්තන්ට, ඥාතීන්ට, මිත්‍රයන්ට, රැකියාව කරන තැන අයට කියලා ඇති. කී දෙනෙකුට කියලා ඇද්ද? 100කට වැඩි කියලා ඇති. මේ මොකද්ද වැඩිපුරම ලැබුණු ප්‍රතිචාරය? පටන් ගමු කියනවද? කියනකල් තමයි හිටියේ කියලා කිව්වද? එහෙම කියලා බලන්න. එතකොට මුලින්ම වැඩි දෙනෙක් කියන්නේ ඕන් නෑ කියලා. මට ඕන නැති භාවනාවක් නෑ කියලා. ඒ තමයි මුල්ම ප්‍රතිචාරය. සහ උත්තරේ. අපිත් එහෙම කියන්න ඇති. අපිටත් කවුරු හරි මුලින්ම කියනකොට භාවනා කරමු කියලා කරන්න. එහෙම අපි කියන්න ඇති. දැන් අපි තමයි සමාජය කියන්නේ, අපි තමයි ඒ අය. සමාජ අපේ අතීතයේ තමයි බොහෝ දෙනෙක්ගේ වර්තමානයේ. ඒ එහෙම හිතන්න පුළුවන් නම් ගා ගැටුම් අඩුයි. අපේ අතීතයේ තමයි බොහෝ දෙනෙකුගේ වර්තමානය. අද වර්තමානයේ වැඩි දෙනෙක්ගේ වර්තමානය තමයි අපේ අතීතය. කියන අපිත් ඔහොම ඉන්න ඇති. ඕන ඇති භවනාවක් නැහැ. ඉතින් එහෙම කෙනෙකුට ආයේ ආයේ භවනා කරමු කියලා පහවදත් කියන්න යන්නේ නැහැ. ආයි කියන්න යන්නේ නැහැ. එහෙම කෙනෙක් කිව්වොත් ඕන ඇති භවනාවක් නැහැ. මට ඕන ඇති භවනාවක් නැහැ. ඉතින් හැබැයි මේ කල්‍යාණ මිත්‍රයෙක්ගේ ලක්ෂණය තමයි එහෙම එකපාරක් කියලා අතහැරලා දාලා ආයෙනම් ඔයාට ඕනේ දෙයක් කරගන්න එහෙම කියලා මේ සම්පූර්ණයෙන් අතාරින්නේ ආයෙත් කියනවා. හැබැයි ඒවලෙම නෙමෙයි, ඇන්දෑවේ නෙමෙයි, එදාම. ඉතින් නැවත නැවත කියනවා. සුසු අවස්ථාවක් කියලා හිතලා කියනවා. යොමු කිරීම සහ පෙළඹවීම කරනවා. ඒක තමයි කල්යාණ මිත්‍රත්වය කියන්නේ. හැබැයි වදයක් වීම නෙමෙයි. ඒක කල්යාණ මිත්‍රත්වය නෙමෙයි. අර යට වදයක් වෙලා භාවනාවයි දහමයි බුදුහාමුදුරුයි ඔක්කොම එපා වෙන තැනට කටයුතු කිරීම නෙමෙයි. මේ අවස්ථානෝචිතව පෙළඹවීම කරන. ඉතින් එහෙම කියනකොට මුලින් කිව්වේ ඕනේ නැහැ කියලානේ. හැබැයි එහම කාලයක් යනකොට කියනවා හොඳයි දැම්ම බෑ කියලා. හොඳයි දැම්ම බෑ. මේක තමයි දෙවෙනි ප්‍රතිචාරය. අපිත් එහෙම කියලා ඇති. හොඳයි භාවනා හොඳයි දැම්ම බෑ. ඉතින් එතන හොඳ ප්‍රවණතාවයක් තමයි දැන් ඔන්න ඒ පැත්තට හැරීගෙන එනවා. මට ඕනේ නැති භාවනාවක් නෑ කියපු තැනින් දැම්ම බෑ කියන තැනට කෙනෙක් එනවා කියන්නෙම ලොකු ඒක හැරවීමක්. ඊළඟට මේ තවත් අපි ආදර්ශ සපයනකොට අවස්ථානෝචිතව ඒ යොමු කිරීම පෙළඹවීම් කරනකොට ඊළඟට කැමති වෙන්න පුළුවන්. ඔන්න එතකොට අර ඕන් නෑ කියපු කෙන අයගෙන් දැම්ම බෑ කියපු අයගෙන් දැන් පෙරිලා පෙරිලා එනවනේ. ඒ පෙරේන වරින් පෙරිලා පෙරිලා එනවා බොහොම ටිකයි. ඒ ඇවිල්ලා ඉඳන් මට භාවනා කරන්න බෑ කියන එක තමයි ඊළඟට කියන්නේ. ඒක බෑ කියලා කරන්න බෑ. බෑ කියන්නේ අමාරුයි කියන එක. දැන් කියන්නේ ඕන් නැහැ කියලා. ඒ වගේම කියන්නේ දැන් බෑ කියලා පස්සේ කරමු කියන්නේ. තුන්වෙනි අවස්ථාව තමයි අනේ මට නම් භාවනාව කරගන්න බෑ, මට බෑ කරන්න. දැන් මොකක් හරි උත්සාහයක් කළා තියෙනවා එහෙම කියන්න, යාන්තම් අල්පමාත්‍රු හෝ වීරයක් කළා තියෙනවා. ඒ වීරයක් කළ නිසයි කියන්නේ මට බෑ කියලා. ඊළඟට මේ ඉතින් ඒත් වාට බැරි නම් වාට පාරමිතා පෙරලා නෑ, වාට පින් කර මදි, එහෙම කියන්නේ නෑ. එය සම්පූර්ණ ධර්ම විරෝධී සහ නොකිය යුතු දෙයක්. එහෙම කියනවා නම් කෙනෙක් භවනා කරන්න පින් තියෙන්න ඕනේ, වාසනාව තියෙන්න ඕනේ, පාරමිතා පෙරලා තියෙන්න ඕනේ, ඒ අයට විතරයි භවනා කරගන්න පුළුවන්, අනිත් අයට බෑ කියලා කියනවා නම් එතන ලොකු අධර්මයක්, මුසාවක්, ආමානයක්, ඒක මහා පාපයක්. එතකොට අපි ආයෙත් සුදුසු වෙලාවේ සුදුසු විදියට වචන පාවිච්චි කළා, සුදුසු ආදර්ශයක් දීලා ආයෙත් පොළඹවනකොට හතරවෙනි ප්‍රතිචාරය තමයි අමාරුයි කියලා කියනවා. භාවනාව අමාරුයි. අපිත් එහෙම කියන්න ඇති. තමට දැනුත් කියනවා ඇති. කියවෙනවත් ඇති අපින්. දැන් අපි කියන්නේ මට ඕන නැති භාවනාවක් නැහැ, පස්සේ කරමු, අනේ මට භාවනා කරගන්න බැහැ, එහෙම කියන්නේ. තමට අමාරුයි කියන එක අපි තාමත් කියලා ඇති. එතකොට මේක තමයි හතරවෙනි අවස්ථාව. දැන් ටික උත්සාහ කරනවා. ඒ නිසා තමයි අමාරුයි කියලා කියන්නේ. එක වතාවක් නෙමෙයි, එක වතාවක් උත්සාහ කරපු කෙනා තමයි කියන්නේ මට බෑ කියලා. වෙයි නැවත නැවත උත්සාහ කරන කෙනාට පේනවා මේක අමාරුයි. ඇත්ත. භාවනාව අමාරු වෙන්නේ භාවනාවේ තියෙන දෝෂයක් නිසා නන් නෙවෙයි. කියන්නේ භාවනාවේ මොකක් හරි මේ දෝෂයක් නිසා අමාරු වෙනවා නෙමෙයි, එහෙම අමාරු වෙන දේවල් තියෙනවා. සමහර උපකරණ සමහරට භාවිතා කරන්න බෑ, ඒකේ තියෙන වරදවල් නිසා. එහෙම දෙයක් නෙමෙයි. ඒක වෙනම ප්‍රශ්නයක්. තවත් පෙළඹුවොත්, තවත් පෙළඹවීම ඕනේ. අමාරුයි කියන කෙනාටත් තව තව බාහිර තල්ලු කිරීම ඕනේ. එහෙම නැත්නම් එයා නවත්තනවා. එයා අමාරුයි කියපු තැනින් නවත්තලා දානවා. එන් තවත් බාහිර උදව් ලැබුණාම පස්වෙනියට කියන්නේ මොකද්ද? පුළුවන් කියලා. භාවනා කරන්න පුළුවන්. දැන් පුළුවන් කියන තැනට කෙනෙක් ආවහම එයාට වැඩි තල්ලු ඕනේ නැහැ. දැන් එයා තැන්නකට වගේ ඇවිත් තියෙන්නේ. දැන් කන්දක් නගින්නනේ තල්ලු ඕනේ ගොඩක්. එහෙනම් ඉතින් කන්දක් නගින්න තමයි තල්ලු උතර. ඕනේ නැහැ කියන තැන තමයි ලොකුම ආරම්භය. ඒක ලොකුම කන්ද. ඊළඟට දැන් ඕන්නේ මට බෑ, අමාරුයි. දැන් දෙන්නේ කඳ අඩු වේගෙන යනවා. ගිහිල්ලා එනවා සමතලා තැන්නකට, මිටියාවතකට එනවා. මට පුළුවන්. ඉතින් මේ භාවනාව පුළුවන් කියන මිටියාවතට එන්නේ බොහොම ටික දෙනයි. ඒ ටික දෙනෙක් එන්න හේතු ඇති. ඒක පවම නෙමෙයි, කර්මේම නෙමෙයි, පාරමිතා මතිකමම නෙමෙයි. තව හේතු ඇති. වර්තමාන හේතු ඇති. අර ටික ඔක්කොම අතීතයේ හේතුනේ. පින් නෑ, පව් කළා තියෙනවා, පාරමිතා පිළිලා නෑ. මේවා ඔක්කොම අතීත හේතු. අතීත හේතු පමණක් නෙමෙයි, වර්තමාන සාධකත් ඇති. කොහොම හරි දැන් මෙතෙන්ට ආවහම එයා ටිකක් තමන්ගේ උත්සාහයෙන් වීරියෙන් දැන් ගමන යන්න පුළුවන්. දැන් හඳු නෑනේ. පුළුවන් නේ මට භවනා කරන්න. නෑ පුළුවන් වුණාට නොකර ඉන්න පුළුවන් එයා. පුළුවන් තමයි. පුළුවන් වුණාට දිගට කරගෙන යන්න ඇති වෙන්න පුළුවන්. බයිසිකලයක් කියන්නේ ඉතින් අමාරුවෙන් යා නැගලා ඉන්නවා පිටිපස්සෙන් කවුරුහරි තල්ලු කරගෙන තල්ලු කරගෙන ඇවිල්ලා 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 කන්ද ඉවර වෙලා තැන්නකට ගෙනලා දුන්නා මා දැන් නම් පැදගෙන යන්න පුළුවන්. හැබැයි පුළුවන් වුණාට එයා පදින්නට ඉන්න පුළුවන්. ඒක වෙන්න පුළුවන් ඉතින් ඒ නිසා ආයෙත් ආයෙත් බලලා මේ ගමන යා නවත්තනකොට අඩාල කරනකොට පොඩි තල්ලුවක් දෙන්න ඕන. දැන් එයා පුළුවන් කියන තැන ඉන්නේ ඒ නිසා බෑ කියන්නේවත් නැහැ, අමාරුයි කියන්නේත් නැහැ, පස්සේ කරමු කියන්නේත් නැහැ, ඕන් නැහැ කියන්නේත් නැහැ. මේ තමයි ඒ දියුණුව කියන එක. අපේ භාවනාව දියුණු. හැබැයි තාම මේ භාවනාව කරන්න පටන් ගැනීම වගේ තැනක තමයි ඉන්නේ. හැබැයි මේක ලොකු දියුණුවක්. මේකට තමයි වැඩිම කාලයක් යන්නේ. භාවනා ව්‍යායාමයේ වැඩිම කාලයක් යන්නේ මේ සූදානම් වීමට. තමට ගමන කෙටි වෙන්න පුළුවන්. නමුත් ඔය සැරසීමට තමයි සූදානම් වීමට තමයි අපි ලොකු කාලයක් ගන්න. ඒ කාලයට තමයි සංසාරය කියලා කියන්නේ. මේ සංසාරي දිගයි කියන්නේ ඒකයි. ඉතින් මේකෙන් අයින් වෙන්න අපි ලෑස්ති වෙන්න තමයි ලොකු කාලයක් ගන්න. තමට අයින් වෙන්න ගත වෙන්නේ පුංචි කාලයක් වෙන්න පුළුවන්. ඉතින් ඒ ශණයක් වෙන්න පුළුවන් සමහර කෙනෙක් සසරින් මිදෙන්න යන්නේ. හැබැයි එහෙම කියලා ඒ ශණයක් විතරයි ඕනේ කියලා ඒ ශණේ විතරක් ඔය විදියට වෙන්නේ නැහැ. මේ සැරසීම්, එළවීම් ඔක්කොම ඕනේ. ඊට පස්සේ තමයි යන්න පටන් ගන්න. එතන මට පුළුවන්. මට පුළුවන්. භාවනාව පුළුවන්. මේක ලොකු සතුටක් ඇති වෙන තැනක්. අර අර මුලින් සතුටවල් තිබුණ නෑ, මේක ඕන නෑ කියන තැන සතුටකුත් නෑ, දැම්ම බෑ කියන තැන සතුටකුත් නෑ, මට බෑ කියන තැන සතුටකුත් නෑ, අමාරුයි කියන තැන සතුටකුත් නෑ. මේ භාවනාවේ සතුට පටන් ගන්නෙ කොතනද? මට පුළුවන් කියන තැන. හැබැයි ඒ නිකන් පොතක් කියවලා සිතිවිල්ලක් විදිහට එන දෙයක් නෙමෙයි. මට පුළුවන් කියන එක අත්දැකීමෙන් පේනවා පුළුවන් නේ භාවනා කරන්න. ඒ නවතිනකොට නැවත නැවත යොමු කිරීම පෙළඹවීම එක්ක මෙයා දිගට භාවනා කරගෙන යනවා. ඉතින් ඒ ගමන එහෙම තමයි. පටන් ගන්නවා, යනවා, නවතිනවා. ආයෙ පටන් ගන්නවා, ටික දුරක් යනවා, ආයෙ නවතිනවා. එහෙම තමයි. කිසිම දෙයක් අපි කිසිම දෙයක් එක දිගට කරගෙන ගිහිල්ලා නැහැ මොනම දෙයක්වත්. පිටින් තල්ලු පෙළඹවීම ඇදගෙන ගෑම් නොතිබුණා නම් අපි අද ඉන්න තැන නැහැ. කොයි පැත්තෙන් වත් ආර්ථික පැත්තෙන්, අධ්‍යාපන පැත්තෙන්, විවාහයේ පැත්තෙන්, මානසික පැත්තෙන් මේ ඉන්න තැන නැහැ. නිරෝගිකම් පැත්තෙන්වත් නැහැ. කායික නිරෝගිකම් පැත්තෙන්. මේ මිනිස්සයා කියන්නේ එහෙම කෙනෙක්. එහෙම නිර්මාණයක්. මේ ස්වයංක්‍රීය යන්ත්‍රයක් නෙමේ. බාහිර උදව්, පෙළඹවීම්, මඟ පෙන්වීම්, තල්ලු නැතුව තනිකරම මේ තමන්ම වැඩ කරලා, තමන්ම පටන්ගෙන, තමන්ම දෙයක් කරලා ඒ කාර්ය තමන්ම නිමා කරන මේ ඔටෝමැටික් මැෂින් එකකට නෙමේ මිනිස්සයා කියන්නේ. ඒ නිසා තමයි ඔය පටිච්ච සමුප්පාද ගැන කතා කරන්නේ. මේ ප්‍රත්‍යයන් ඕනි කියන එක. ප්‍රත්‍යයන් නිසා තමයි මේවා වෙන්නේ, සාධක නිසා. මේ ඇතුලෙන්ම තමන් තුලින්ම වෙනවා නම් ඒක පටිච්ච සමුප්පාද නෙමෙයි, ඒක ඔටෝමැටික් ස්වයංක්‍රීය. ඉතින් මේ පුළුවන් කියලා කරගෙන යනවා. ඉතින් ඔන්න නවතිනවා, ආයෙ කරගෙන යනවා. ඔහොම ගිහිල්ලා ඊළඟ තැන මොකද්ද? මේක හරි ලේසි කියලා හිතෙන තැනක් එන. භාවනාව හරිම ලේසි. මොන තරම් ලේසිද කියන එක. දැන් ඔන්න පල්ලමක් හම්බෙලා යට. දැන් පල්ලමක් හම්බෙලා. දැන් පදගෙන යන්න ඕනෙත් නෑ වගේ. හැබැයි සමබර කරගන්න ඕනේ. බයිසිකලේ සමබර කරගන්න ඕනේ. ඒකට වීර්යය තියෙන්න ඕනේ. හැබැයි දැන් මහන්සියලා හති දාගෙන පදින්න ඕනේ. දෙන හරි ලේසි. ලේසි කියන තැන ඉන්නේ. පුළුවන් කියන තැනත් පහු කරලා ගිහිල්ලා. අමාරුයි කියන තැනත් පහු කරලා. බෑයි කියන තැනත් පහු කරලා. දැම්ම ඕනේ නැහැ කියන තැනත් පහු කරලා. මට ඕනේ නැහැ කියන තැනත් පහු කරලා. ද අවස්ථා පහක් පහුලා හයට ඇවිල්ලායි. හරි ලේසි කියන. හැබැයි ලේසි වුණත් මෙයා නවතින්න පුළුවන්. පළමුකුණත් එයා නවත්ත ගන්න පුළුවන්. නවත්තලා ඔය ඉන්න පුළුවන්. ඉතින් ආයෙත් පොඩ්ඩක් කියන්න ඕනේ, තට්ටුවක් දාන්න ඕනේ, නෑ යමු කියලා. ඒත් ඕනේ. එහෙම නැත්නම් ඉතින් ආපහු උඩට නම් එන එකක් නෑ. නමුත් කෙළවරට යන එකක් නෑ. ඔහි ඉඳි මැද නැවතිලා. මේක සම්බර කරගන්න ඕනේ, අමාරුයි, බැලන්ස් කරගන්න ඕනේ. ඊට වැඩිය හොඳයි මෙතන ඉන්න එක කියලා. ඉතින් එහෙම එහෙමත් අපි අපිට උදව් කළොත් කවුරු හරි, අන්න එතනදී තමයි අපිට ඉලක්කෙට යන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඉලක්කෙට ගියාම තමයි හිතෙන්නේ, කියන්නේ අයියෝ මේකේ දෙයක් නැහැ කියලා. මේක කිසි දෙයක් නැහැ නේ හිතපු කිසි, ඒ කියන්නේ බරපතල අමාරු කිසි දෙයක් නැහැ. මේක පුච්චර සුළු දෙයක්ද කියලා කියන්නේ ඉලක්කයකට ගියාම, ඕනෑම ඉලක්කයකට ගියාම. ඒක විභාගෙකින් සමත් වීම වෙන්න පුළුවන්, වෙන රැකියාවේ උසස් වීමක් වෙන්න පුළුවන්, වෙන දෙයක් වෙන්න පුළුවන්. ඒ ඉලක්කයට ගිහිල්ලා ඒ මොකක් හරි සම්මානයක් ගත්තා වෙන්න පුළුවන්. එහෙම එක ඉවර වුණාට පස්සේ තමයි හිතෙන්නේ, හැඟෙන්නේ මේක දෙයක් නැහැනේ. මේක ඉතර දෙයක් නැහැනේ. ඉතින් එතකොට තමයි කියන්නේ ඇයි කලින් කිව්වේ නැත්තේ කියලා. ඇයි මට භාවනා කරන්න කියලා කලින් කිව්වේ නැත්තේ? දැන් මුලින්ම කියන්නේ ඕවා මට කියන්න එපා කියලානේ, ඕන් නැහැ කියලා. ඉතින් ඕන් නැහැ, මට ඕවා එපා කියපු, මට ඕවා කියන්න එපා කියපු කෙනෙක් ඇයි මේක මට කලින් කිව්වේ නැත්තේ කියන තැනට එනකල් ගෙනියන්න පුළුවන්. එහෙම ගමනක් තමයි මේ යන්නේ. මේ හැම පියවරකදීම යොමු කිරීම ඕනේ, පෙළඹවීම ඕනේ. නැතු මේ වයින් කළා තිබ්බාම ඔහේ යන බෝනික්කෙක් නෙමෙයි, කාර් එකක් නෙමෙයි. එහෙම නෑ. එහෙමනම් හොඳයි. කාට හරි තියෙන්නේ අපේ වයින් කළා තිබ්බාම ඔය පාරමිතා 10ක් පුරාගෙන ආර්ය ශ්‍රැංක මාර්ගේ ගිහිල්ලා කෙළවරට ගිහිල්ලා ඔන්න කොහේ හරි තියෙන මොකක් හරි තියෙනවා නම් ඒකේ හැප්පිලා නැවති. එහෙම නැහැ. එහෙම වෙනවා කියලා කිව්ව දර්ශන තිබුණා. එහෙම දර්ශන තිබුණා. මේක 아무තින් කරන්න යන්නේ ඔය මේ ශාස්ත්‍රූන් වහන්සේලාගේ විමුක්ති මාර්ග ගැන කියනකොට තියපු එක ඉගැන්වීමක් නෙමේ. කරන්න දෙයක් නැහැ කියන එක. කරන්න දෙයක් නැහැ. හරියට මේ නූල් පන්දුවක් ඒ අග අතේ තියාගෙන පන්දුව කන්දකින් පල්ලෙහාට දැම්මොත් ඉතින් ඒ පන්දුවේ ඉවර වෙනකල් ඒක පිළලාගෙන නවතිනවා. කරන්න දෙයක් නැහැ මේක. එහෙම නැහැ මේ. දැන් පල්ලමකට යන ගමනක් නේ. ඒක පල්ලම හම්බ වෙන්නේ අන්තිමට. මුලින්ම නෙමෙයි අන්තිමට හම්බෙන්නේ. ඉතින් ඒ නිසා හිතවතුනි මේ එකක් තමයි මේ අලුත් අවුරුද්දේ අපිට පුළුවන් නම් එක්කෙනෙක්ව හරි මේ මගට ගන්න. ඒකත් අපි ඉලක්කයක් කරගන්න එක හොඳයි. එතකොට දැන් අපි දන්නවා අපි හැම කියනකොට පොතක් පතක් දෙනකොට මුලින්ම ඇහෙන්න ලැබෙන්නේ ඕවා මට ඕන නෑ කියන එක තමයි. ඒ උත්තරේ බලාගෙන බලාපොරොත්තුවෙන් එහෙම ඇහෙයි, එහෙම කියයි. හැබැයි එහෙම කියයි කියලා මන් දන්නවා කියලා කියන්න යන්නේ නැහැ. එහෙම වෙයි කියන බලාපොරොත්තුවෙන් තමයි අපි කෙනෙකුට මේ පණිවිඩය දෙන්නේ. ඉතින් සමහර විට කියන්න පුළුවන් දැම්ම ඕන් නැහැ කියලා. අනේ මට බෑනි භාවනා කරගන්න. හරි අමාරුයි. ඒතර ඔන්න ඔය හතර අවස්ථාව තමයි ටිකක් අර ගැටුම එන්නේ කියන කෙනයි අහන කෙනයි අතර මේ සම්බන්ධයේ කැඩෙන අවස්ථා හතර. දැන් ඕන්නේ මට බෑ, මට කොහොමත් ඕන්නේ, මේක හරි අමාරුයි, මට බෑනේ. දැන් ඔන්නෝවා කියනකොට හතර පහේදී තමයි ටිකක් ප්‍රශ්න එන්නේ. අපිට ඉවසීම තියෙන්න ඕනේ, කරුණාව තියෙන්න ඕනේ හොඳටම. ඔයාට ඕනේ නැත්නම් ඔයා දමලා ගහන්න, මට මොකද්ද තියෙන රුදාව කියලා එහෙම බෑ කෙනෙකු පොළඹවන්න, යොමු කරන්න. ඊට වැඩි ලොකු සංවේදීතාවයක්, කරුණාවක් සහ ඉවසීමක් තියෙන්න ඕන. එතන මේවා ඉතාම වැදගත් ලක්ෂණ. සංවේදීතාවය, කරුණාව හා ඉවසීම. ඉතින් මේ අපි දැන් ඇතිකර ගමු කියලා යෝජනාවක් කරන්නේ, ඉලක්කයක් මේ අවුරුද්දේ අපිවම හඳුනා ගන්න. ඒ සඳහා ප්‍රමුඛස්ථානය දෙන වර්ෂයක් කරගනිමු 2024. හා දැන් හා කියලා හිතෙයි. හා එහෙම කරමු. දැන් හිතෙලා ඊළඟට අහන්න පුළුවන්, දැන් අපි ගැන අපිට කියලා දෙනවද? දැන් මොකද්ද පළවෙනි පාඩම සිලබස් එක කොහෙද තියෙන්නේ? ඈ දෙහිම හිතෙන්න පුළුවන්. දැන් කවද්ද ඔය ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්න? ඉතින් එහෙම ප්‍රෝග්‍රෑම් එකක් මේ අපිම හදාගන්න ඕනි මිසක් මේ ඒක කාගෙන්වත් ඉල්ලගන්න බෑ. يعني කාගෙන් හරි ගිහිල්ලා අපිට අහන්න බෑ. අනේ මට මං ගැන කියලා දෙන්න. මං ගැන දන්නේ නෑ. ඉතින් මට මං ගැන කියලා දෙන්න කියලා අහන්න නම් පුළුවන්. ඉතින් එතකොට කියයි එක එක දේවල් කියයි, හොඳ හොඳ දේවල් අහගන්න පුළුවන්. හැබැයි නමුත් මේ ඒවයි ප්‍රයෝජනක් තියෙනවා. නමුත් ඒවා මතම යැපෙන්න බෑ. එයින් ගන්න තියෙන දේවල් තියෙනවා, වැදගත් කොටසක් තියෙනවා. මොකද මේ සමහර කාරණා තියෙන්න පුළුවන් අපි ගැන අපි නොදන්න, නමුත් අනිත් අය දන්න. එහෙම කොටසක් තියෙනවා අපි ගැන අපි දන්නේ. හැබැයි ඒවා අපේ ලක්ෂණ, අපේ ස්වභාවයන්, අපේ චරිත ලක්ෂණ. හැබැයි අනිත් අය දන්නවා. අපිට කලින් සමහර විට ඒ අය දන්නවා. අපි දැනගන්නේ ප්‍රමාද වෙලා. ඒ නිසා මේ තව කෙනෙක්ගෙන් අහන එකේ වරදක් නැහැ. එහෙම ඇහුවට වරදක් නැහැ. ඒ වගේම අනිත් අය නාහා කියන අවස්ථා තියෙන, අපි ඇහුවේ නැතත් අනිත් අය කියන අවස්ථා තියෙනවා. ඔයා මෙහෙමයි, ඔයා දන්නේ නැද්ද, ඇයි මෙහෙම කළේ. එහෙම එතකොට එකපාරට එන උත්තරයක් තමයි මම එහෙම නෑ කියන එක. මම එහෙම නෑ, මම එහෙම හිතලත් නෑ, කරන්නෙත් නෑ, තුන් හිතකවත් නෑ කියලා. හැබැයි අපිට තියෙනවා නම් මේ අපි ගැන දැනගැනීමේ සැබෑ ඕනෑකමක්, අවංක ඕනෑකමක් තියෙනවා නම් කවුරු හරි ඕනෙම කෙනෙක් අපිට අපි ගැන යමක් කිව්වොත් ඒක විවෘතව අහන්න පුළුවන්කම ඇති වෙනවා. අර එකපාරට මම එහෙම නෙමෙයි කියලා කියන්නේ මමත්වය. ඒකට තමයි මමත්වය කියලා කියන්නේ. එතන ඇයි මමත්වය එහෙම කියන්නේ? එහෙම කියන්නේ එයා මම ගැන දන්න නිසා නෙමෙයි. දැන් කෙනෙකුට ඉතින් බලා මම ගැන මන් දන්නවනේ. ඉතින් මෙයා කියන්නේ බොරුවක්. ඉතින් බොරුවක් නිසා කියන ඕම නෙමෙයි කියලා. ඒ නිසා නෙමෙයි. දැන් මේ මමත්වයේ තියෙන මේ විහිළුව තමයි, ලොකුම විහිළුව තමයි එයා එයා ගැන මෙලෝ දෙයක් දන්නේ නැහැ. මමත්වයේ තරම් නොදන්නා තවත් ස්වභාවයක් නැහැ. අනිත් හැම ස්වභාවයක්ම ඔය අපි වචන දෙන ස්වභාව තියෙනවනේ. ඒවා මොනවා හරි දන්නවා. නමුත් මමත්වය කිසිම දෙයක් දන්නේ නැහැ. තමන් ගැන. තමන් ගැන මෙලෝ දෙයක් දන්නේ සහ දැනගන්න ඕනේ තමකුත් නැහැ. හැබැයි දන්නවා කියලා හොඳට මේ ඉතින් ඉන්නවා. ඒක තමයි මමත්වය. දන්නේ නැහැ. දැනගන්න ඕනෙත් නැහැ. හැබැයි දන්නවා කියන දිට්ඨියේ ඉන්නවා. ඒකට තමයි දිට්ඨියක් කියන්නේ. දන්නවා කියන දිට්ඨිය. දන්නේ නැහනේ. දැනුමක් නැහැ. හැබැයි දන්නවා කියන දිට්ඨිය අල්ලගෙන ඉන්නවා. මෙතනින් තව කෙනෙක් යමක් කියනකොට ඒකට තමයි වදින්නේ. දිට්ඨියට වදිනවාම දිට්ඨියට රිදෙනවා. රිදෙන්නේ දිට්ඨි වලට. දිට්ඨියක් නැත්තම් මොනවා කවුරු මොනවා කිව්වත් රිදෙන්නේ නැහැ. මොනම දෙයක් ගැන, රට ගැන හරි, ආගම ගැන හරි, ජාතිය ගැන හරි, ශාස්ත්‍රූන් වහන්සේ ගැන හරි, ඉතිහාසය ගැන හරි, දෙමව්පියන් ගැන හරි, ඕනම දෙයක් ගැන කවුරු මොනවා කිව්වත් රිදෙන්නේ නැහැ කාටවත් දිට්ඨියක් නැත්තම්. රිදෙන්නේ දිට්ඨියක් තියෙන නිසා. දිට්ඨියට තමයි රිදෙන්නේ. දිට්ටි හදාගත්තේ මමත්වේ. මමත්වයට තමයි රිදෙන්නේ. ඉතින් මේ මමත්වේ ලෑස්ති නෑ තමන් ගැන වෙන අයගෙන් ඉගෙන ගන්න. කොහොමත් මමත්වේ කියන්නේ මානයක්. ඉතින් මානේ ටිකක් ඉගෙන ගන්න තව කෙනෙක්ගේ ශිෂ්‍යයෙකු වෙන්න ටිකක් පොඩි විරෝධයක් මමත්වයට තියෙනවා. ඒක ස්වභාවය. ඒ නිසා ශිෂ්‍යයෙකු කියා කිව්වට එයා ශිෂ්‍යයෙකු නොවෙන්න පුළුවන්. අපි ගෝලෙක් ශිෂ්‍යයෙක් කියලා කියනවා. හැබැයි තාම ඉගෙන ගන්න පටන් ගර නැතුව ඇති. ඒ නාමික ශිෂ්‍යයෙකු වෙන්න පුළුවන්. නාමික ශිෂ්‍යාවක්, නාමික ගෝලෙක් වෙන්න පුළුවන්. නමුත් ක්‍රියාත්මක පැත්තෙන් ශිෂ්‍යයෙකු වෙන්න, ගෝලෙකු වෙන්න නම් මේ මමත්වයේ අඩුවෙන්ට ඕනේ. තව කෙනෙකුගේ ඒ ගුරුවරයෙක්ගේ, ගුරුවරියක්ගේ, එහෙම නැත්නම් දහමේ ශිෂ්‍යයෙකු වෙන්න ඕනේ අපි. ඒක ඇතුලෙන් වෙන දෙයක්. එළියෙන් නෙමෙයි. දෙලියෙන් තමයි ඉතින් ඒ නාමික ශිෂ්‍යයන් වෙන්නේ. හැබැයි ඇතුලෙන් වෙන්න ඕනේ. ඒ පරිවර්තනය හරි අමාරුයි කරගන්න. මේ මමත්වයට හරි අමාරු දෙයක් ඒක. මමත්වේ හරි කැමැති උගන්නන්න, ගුරුවරයෙක් වෙන්න, ශිෂ්‍යයෙක් වෙන්න ඒක හරි අමාරුයි. කොහොම හරි මේ තව අය අපට අපි ගැන යම් යම් දේවල් කියනකොට ඒකට විවෘතව අහගෙන ඉන්න තරම් නිහතමානීකමක් අපිට තියෙන්න ඕනේ. නිහතමානීකමක්. එකපාරට නෑ මම ඔහොම නෙමෙයි. කවදාවත් එහෙම කළා නෑ. මෙහෙම අර ක්ෂණිකව මමත්වයෙන් එන අර ප්‍රතික්‍රියා වෙනුවට නිහඬව ඇහුම්කන් දෙන්න පුළුවන්කම. එතකොට මේ අවුරුද්දේ අපි ඇති කරගන්න යුතු පළවෙනි සුදුසුකම තමයි මේ නිහතමානී බව. නිහතමානී බව කියන්නේ කාටත් ඔළුවා කියන එකක් නෙවෙයි. හැමෝම කියන දේ හරි කියන එකක් නෙවෙයි. ඒ හරි කියන එක, ඔළුව නමන එක, එකඟ වෙන එක, ඒව දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි පියවරවල්. පළවෙනි පියවර තමයි අහන් ඉන්න පුළුවන්කම. රිදවා ගන්න නැතුව තමන්ට අහගෙන ඉන්න පුළුවන්කම. අපිට අපි ගැන ඉගෙන ගන්න ඕන නම්, අපිට අපි ගැන දැනගන්න ඕන නම් මේ සුදුසුකම අපි පුළුවන් උපරිමයෙන්ම ඇති කරගන්න ඕනේ. අනිත් කෙනෙකුට එයාට හිතෙන දේ අපි ගැන, එයාට දැනෙන දේ, එයාට හැඟෙන දේ විවෘතව සහ නොබියව අපත් සමග කියන්න පුළුවන්කම අපි ඇති කරන්න ඕනේ. එහෙම පරිසරයක්, එහෙම වාතාවරණයක්, එබඳු සැහැල්ලු අවකාශයක් අප වටා අප නිර්මාණය කරගන්න ඕන. එතකොට මේ අවකාශය, පරිසරය, වාතාවරණය කියන්නේ අපි හදාගන්න දෙයක්. අපිට පුළුවන් අනිත් අය තැතිගන්වන, ඒ අයව බය කරවන කියන සද්දයක් එන්නේ නැති පරිසරයක් හදන්න. අපි ඉන්න තැනක එහෙම නැහැ, කවුරුවත් කටහොල්ලන්නේ නැති පරිසරයක් හදන්න පුළුවන්. ගේ ඇතුලේ හරි, රස්සාව කරන තැන හරි, වෙන තැනක, මහපාරේ හරි, කඩේක හරි, එහෙම පරිසරයක් හදන්න පුළුවන්. ඉතින් ඒක හපංකමක් නෙමෙයි. එහෙම හදන්න පුළුවන්කම හැකියාවක් තමයි. හැබැයි ඒක හපංකමක් නන් නෙමෙයි. විශේෂයෙන් එය අපි අපටම කරගන්න ලොකු හානියක්. අර වගේ එහෙම අපි නිකන් තාප්ප බැඳලා කටුකම්බි ගහගෙන අපි වටේ හිටියොත් ඉතින් අනිත් අය මේවා ඇවිල්ලා හැප්පෙනවනේ. එයාට හැප්පෙනවා, අපි ළඟට එන්න ආවම හැප්පෙනවා, අරව ඇනෙනවා. ඉතින් ඒවටත් හැප්පිලා තුවාල කරගෙන තලාගෙන ඇනගෙන ඒ ඔක්කොමත් අරගෙන අපිව බේරගන්න එන්නේ බොහොම ටික දෙනයි. අපි ගැන අවංකවම ආදරෙන් කරුණාවෙන් අපිව ගොඩ ගන්න උදව් කරන්න එනවා නම් කවුරු හරි අර ඔක්කොටම මුණ දීලා ඒ වගේ තාඩන පීඩන වලට ලක් වෙලා නේ එන්න වෙන්නේ. ඉතින් එහෙම කවුද එන්නේ? එහෙම එන්නේ බොහොම ටික දෙනයි. සිකනෙක්ෙන් ස්වල්පයයි, කෝටියකට එක්කෙනෙක්වත් නැති වෙන්න පුළුවන්. හැබැයි එහෙම නැත්තෙමත් නැහැ. අපි මොන තරම් අපි ගැන කියනවට අකමැති වුණත්, හොඳ මහන්ඩ කැමති වුණත් කෙනෙක් ඉන්න පුළුවන්, එයා අවංකවම අර කරුණාවෙන්, ඉවසීමෙන්, සංවේදීව අපි බැන්නත් සුසු වෙලාව බලලා අපිට අපි ගැන යම්කිසි ඉඟි දෙන්න එන. එහෙම කවුරු හරි ඉන්නවා නම් ඒක ලොකු වාසනාවක්. එහෙමයි 100ක් 200ක් නැතුව ඇති, 10ක් 15කුත් නැහැ. හැබැයි එක්කෙනෙක් හරි අපිට එහෙම හොයාගන්න පුළුවන් නම් මැණිකක් හොයනවට වැඩිය ඒක වටිනවා. මැණිකක් හොයාගත්ත කියන්නකො කෝටි ගාණක් වට ඊට වැඩිය වටිනවා. අපි මොනවා කිව්වත් නැවත නැවත අපිට අවංකවම අපි ගැන ඇත්ත දැනගන්න උදව් කරන කෙනෙක් හොයා ගැනීම. ඉතින් මේ දැන් අපිට පේන්නේ නැති අපේ පැති තියෙනවා අනිත් පැයට පේන. ඕනෑම දෙයක් මේ පේන්නේ බලන පැත්ත අනුවනේ. මොනම දෙයක් හරි පේන්නේ බලන පැත්ත අනුව. දැන් අපි කවුරුවත් කිසිම කෙනෙක් මේ අපි වාඩි වෙලා ඉන්න මේ ඉන්න ශාලාව සම්පූර්ණයෙන් දැකලා නැහැ. කිසි කෙනෙක් දැකලා නැහැ. දකින්නත් බෑ. දැන් මට පේන ශාලාව නෙමෙයි මේ කල්‍යාණ මිත්‍රයන්ට පේන. ඒතර මේ වම් පැත්තේ වාඩිලා ඉන්න කල්‍යාණ මිත්‍රයන්ට පේන ශාලාව නෙමෙයි දකුණු පැත්තේ වාඩි වෙලා ඉන්න. ඉදිරිපස වාඩි වෙලා ඉන්න. එළියේ වාඩි වෙලා ඉන්න. ඉහළින් ඉන්න. ඒ එක එක්කෙනාට පේන්නේ පේන ශාලාව වෙනස්. හැබැයි හැමෝම දකින්නේ ශාලාව. වෙන මොනවත් නෙමෙයිනේ කවුරු වුණත් ගැන මොකද මේ භාවනා ශාලාව. හැබැයි මට නොපෙනෙන ශාලාවක් මේ ඇත්තන්ට පේනවා. එළියේ ඉන්න ඇත්තන්ට පේනවා. ඉහළින් ඉන්න ඇත්තන්ට පේනවා. මම හිතුවොත් නෑ මට පේන ශාලාව තමයි ශාලාව, මේක තමයි ශාලාව, ඔයවා කියන ඒවා එකක්වත් ශාලාවට අදාළ නෑ කියලා. ඒක තමයි දිට්ඨිය. ඒ දිට්ඨියකට ඉගෙන ගන්න බෑ. දිට්ඨියක් හිතකට ගත්තොත් ඉගෙනීම ඉවරයි, භාවනාව ඉවරයි. එනිසා තමයි ඉගෙන ගන්න අමාරු. අමාරුම දේ අර නිහතමානිකම ඕන වෙන්නේ. ඒකද විවෘත භාවය ඕන වෙන්නේ. ඒක අපිට මේ පිළිබඳ කිසියම් හැඟීමක් තියෙනවා නම් මේ සමස්තය කියන එක වචනයක් පමණයි, ඒක දකින්න බෑ. සමස්තය දකින්න ලේසි නෑ. මේ සමස්තය දකින්න ඕන නම් මේ ශාලාව ඇතුළෙත් හැම තැනකටම ගිහිල්ලා මේක දිහා බලන්න ඕනේ. පහලින්, ඉහලින්, වමෙන්, දකුණෙන්, එළියෙන් වටේට කැරකිලත් බලන්න වෙනවා, උඩිනුත් බලන්න වෙනවා. ඉතින් ඔය ඔක්කොම ටික බලලා මේ ඔක්කොම එකට එක චිත්‍රයකට ගත්තොත් පමණයි ඔන්න සමස්තය දැක්කා කියා යාන්තමට හරි කියන්න පුළුවන්. එනිසා මේ සමස්තය කියන දේ ඇත්තම අත්දැකීමක් කරගන්න එක ලේසි නෑ. අපිට හැම වෙලේම පේන්නේ කොටසයි, පුංචි කොටසයි පේන්නේ ඕනම දෙයක. ඉතින් මේ කාරණය තමයි අර දහමේ අර අන්ධයන්ගේ උපමාවෙන් කියන්න හදලා තියෙන්නේ. කුල්ලක් වගේ, වංගෙඩියක් වගේ එහෙම කියන්න හැදුවන්නේ. අලියා අලියක් කොයි වගේද කියන එක එක එක්කෙනා අල්ලන විදිහට, අල්ලපු තැන අනුව, ස්පර්ශ කරපු තැන අනුව යන්දයි කිව්වා. ඒ කවුරුවත් බොරු කිව්වේ නෑ, බොරුවක් කියලා නෑ කවුරුවත්. කියලා තියෙන ඇත්ත තමන්ගේ අත්දැකීම. ඉතින් මේ හැබැයි පහක්, පස් දෙනා පහක් කිව්වේ. ඉතින් මෙයා වාද කරන්නේ එහෙම වෙන්න බෑ. ඒක ඉවරයක් නෑ. වාදෙන් දිනන්න බෑ කාටවත්. කුල්ල වගේ කියපු කෙනාට කුල්ල වගේම තමයි. වංගෙඩිය වගේ කියපු කෙනාට වංගෙඩියම තමයි. ඒක අල්ලන් ඉන්නකල් වංගෙඩිය තමයි. ඒ දිත්තේ ඉන්නකල්. ඉතින් ওই ටික ওই පහම එකතු කරත් අලියෙක් හදාගන්න බෑ. දැන් හිතන්න ওই ටික ඔක්කොම එකතු කරාම එහෙනම් අලියෙක් හැදේ කියලා. ওই ටික වංගෙඩියකුයි කුල්ලකුයි ওই ටික ඔක්කොම ඇඳලා බලන්න එතන අලියෙක් ඉන්නවද කියලා. අලියෙක් නෑ එතන. දැන් අපේ දැනුම සීමිතයි. අපිට දැනගන්න පුළුවන්නේ බොහොම සීමිත කෝණයකින්. අපි ඉන්න කෝණයට තමයි පේන්නේ. මෙතන ඉඳලා බැලුවොත් පේන විදිය එකක්. ඉතින් ඒ නිසා අපිට පේන දේට වඩා වෙනස් කෝණවලින් සහ විශාල කෝණවලින් අනිත් පැයට අපිව පේන්න පුළුවන්. අපිට අපිව පේන්නේ සුළු කෝණයකින්, බොහොම සුළු කෝණයකින්. අපි අනිත් ඇයට අපිව පේනවා මහා කෝණවලින්, විශාල කෝණවලින්. අපිට අනිත් අයවත් එහෙම තමයි පේන්නේ. අපි අනිත් අය දිහා බලන්නේ මහා කෝණ, විශාල කෝණවලින්. අපි දිහා බලන්නේ බොහොම සුළු කෝණවලින්. බලන්නෙම නැහැ ඉතින්. බැලුවත් බලන්නේ පුංචි කෝණයකින්. ඒකට අහු වෙන්නේ බොහොම පුංචි දෙයක්. ඒකත් අපි කැමති දේවල් ටික තමයි පේන්නේ. ඒ නිසා හිතවතුනි, මේ අපි ගැන දන්නවට වැඩිය අනිත් අය අපි ගැන දැනගන්න පුළුවන්. ඒවා 100%ක් ඇත්තද බාගෙට ඇත්තද කියන එක වෙනම කාරණයක්. හැබැයි එහෙම සම්භාවිතාවයක් තියෙනවා. අපි ගැන දැනගත්ත ප්‍රමාණයට වැඩිය අනිත් අය අපි ගැන දැනගත්ත කාරණා තියෙන්න පුළුවන්. ඒ පුළුවන්කම නිසා කවුරු හරි අපි ගැන යමක් කියනකොට මේ ඒකට විවෘත වෙන්න ඕනේ. එයාට කියන්න ඉඩ තියෙන්න ඕනේ. ඉතින් එහෙම ඉඩක් තියෙනවනම් ඕනෑම කෙනෙකුට ඇවිත් අපිට අපි ගැනම යමක් කියන්න ඉඩක් තියෙන පරිසරයක් අපිට නිර්මාණය කරන්න පුළුවන් නම් ඒක හරි වටිනවා. අනිත් අය ගැන නෙමෙයි, ඕපදූප නෙමෙයි, තුන්වෙනි පාර්ශවයක් ගැන නෙවෙයි, ඕනෙම කෙනෙකුට ඇවිල්ලා මං ගැන මයෙත් එක්ක කියන්න පුළුවන් පරිසරයක් මම හදන්න ඕන. එහෙම අවුරුද්දක් අපිට හදාගන්න පුළුවන් නම් ඒක ලොකු ජයග්‍රහණයක්. ඊළඟට ඉතින් ඒ අහන දේවල්, කියන දේවල්, ඇහෙන දේවල් අපිට ඔන්න තුලනය කරලා බලන්න පුළුවන්. ඒ ඇත්තද බොරුද කියන එක දෙවෙනියට බලන්න ඕනේ කාරණයක්. එහෙමද මම කියලා, යා එහෙම කියනවා, මම එහෙමද? ඒ ප්‍රශ්නේ මම මගෙන්ම අහන්න ඕනේ. ඒක තව කෙනෙක්ගෙන් අහලා බෑ. මම අහන්න ඕනේ මගෙන්. තව කෙනෙක්ගෙන් අහුවොත් එයාත් කියන්න පුළුවන් ඔයා ඔහොම තමයි. එහෙම නැත්තම් ඔයා ඔහොම නෙමෙයි. එතනදී අපි කවුරු කියන එකද පිළිගන්නේ? ඡන්දයක් තියෙනවද අපි? වැඩි ඡන්දයෙන්ද මේක තීරණය කරන්න බලන්නේ, මම අඳුන ගන්න බලන්න ඡන්දයකින්ද? එහෙම නෙමෙයි. එතකොට එහෙම කියනකොට තව කෙනෙක්ගෙන් ඇහුවට කමක් නැහැ. මට මෙහෙම මං ගැන අහන්න ලැබුණා, ඔයාටත් එහෙම ආව පේනවද? එහෙම ඇහුවට කමක් නැහැ. හැබැයි මම එහෙමද කියලා මේ අහන්න ඕනේ. මම එහෙමද නැද්ද කියන එක මම්ම තමයි හොයාගන්න ඕනේ. ඉතින් අපි එතකොට ඔන්න අපි දිහා බලන්න වෙනවා. අපි දිහා බලනවා කියන්නේ අපේ හැසිරීම දිහා, අපේ කතාබහ දිහා තමයි බලන්න ඕනේ මුලින්ම. මොකද අනිත් අයට පේන්නේ ඇහෙන්නේ ওই ටිකනේ. වෙන දේවල් අනිත් අයට පේන්නේ නැහැ. අපි හිතන දේවල් අනිත් අයට දැනෙන්නේ නැහැනේ. අපි හිතන දේ නෙමෙයි කියන්නේ. නැ කවුරු හරි වෙලා කිව්වොත් ඔයා මෙහෙමයි හිතන්නේ කියලා ඒකනම් වෙනස් වෙන්න පුළුවන්. මොකද එයාට එක්ක පරිචිත්ත විද්‍යාන ඥාණයක් තියෙන්න ඕනේ එහෙම කියන්නේ. එහෙම නැත්තම් ඒක අනුමානයක්. ඒව නෙමෙයි. අපි කියන කරන දේවල් තමයි අනිත් අයට ඇහෙන්නේ සහ පේන්නේ. එතකොට ඔන්න අපි කියන දේවල් අපිම අහන්න පටන් ගන්න ඕනේ. මම අහන්න ඕනේ මම කියන දේවල්. මට ඇහෙන්න එපැයි. ඇහුනොත් මට දැනගන්න පුළුවන් මං එහෙම එකක් කියනවද නැද්ද කියලා කිව්වත්. ඒ නිසා මම පත් වෙනවා මගේම ශ්‍රාවකෙක් බවට, සවන් දෙන්නෙක් බවට. මම මට ඇහුම්කන් දෙන්න ඕනේ. මං කියන දේවල්ට, මගේම හඬට, මගේම වචනවලට, මගේම ආමන්ත්‍රණවලට, හා මගේ ස්වරයට. ස්වරයත් හරිම වැදගත්. සමහරට ලස්සන වචන, වචන ලස්සනයි, ඒව ඇත්ත, බොරුත් නෙමේ. නමුත් ඒ ස්වරය ඊට වැඩිය බලපෑමක් කරනවා. දැන් තව කෙනෙක්ව සම්පූර්ණයෙන් විනාශ කරලා දාන්න, විඳවන්න පුළුවන් ස්වරයකින්. වචන නෙමෙයි, වචන ලස්සනයි. ස්වරේ ඉඳලා ස්වරයටත් අපි ඇහුම්කන් දෙන්න ඕනේ. වචන වලටත් ඇහුම්කන් දෙන්න ඕනේ. මගේම වචන, මගේම ස්වර. ඊළඟට මගේ හැසිරීම දිහා මම බලන්න ඕනේ. මා මගේ, මා මට සවන් දෙන්නේ කවන අතරම මම මාව නිරීක්ෂණය කරන කෙනෙකුත් වෙන්න ඕන. එහෙම බැලුවොත් තමයි තේරෙන්නේ ඒ අනිත්‍යය කියන දේ මේ ඇත්තක් තියෙනවද නැද්ද කියන එක. තියෙනව නම් මොන තරම් දුරට ඇත්තක්ද කියන එක. ඒ එහෙම බලන්නේ නැතුව, හොයන්නේ නැතුව අපි වාද කරනවානේ, තරහ ගන්නවානේ. ඉතින් ඒකෙන් වෙන්නේ AI කියන එක නවත්තනවා. ඊට පස්සේ දැන් අපිට තරහ එනවා කියලා දැනගත්තා, මෙහෙම ඒවා කිව්වහම ආයි කියන්නේ නැහැ. එය කෙනෙකු තමන්ගේ ආධ්‍යාත්මික සංවර්ධනයට කරගන්නා ලොකුම හානිය. ඊට වැඩිය හානියක් නැහැ. වහන එක, ගේට්ටු දාලා වහන එක. මේ අපි දැන් මේ විදිහට මේ අපි ළඟට ඇවිල්ලා කියන අය ඉන්නවා අපි ගැන. සමහරට දුරකන්දර වලින් කියන්න පුළුවන්, පණිවිඩ කෙටි පණිවිඩ වලින් කියනවා, සහ අනික් අය අතේ කියනවා. අපිට දැනගන්න හරි නොදැනගන්න හරි අපි ගැන කතා කරනවා. ඉතින් මේ ඕන හැකට අපි ඔට්ටු වෙන්න ඕන. ඔට්ටු වෙනවා කියන්නේ හා ඒක කමක් නැහැ. අපි එපා කිව්වත් කියනවනේ. ඉතින් ඊට වැඩිය හොඳයි ඒකට ඉඩ දෙන එක. ඉඩ දෙලා අපිට තනේ මට මයිත් එක්කත් කියන්න. ඔයා මං ගැන වෙන කෙනෙක් එක්ක කිව්වට කමක් නෑ. ගිල්ල ඕන කෙනෙක් එක්ක කියන්න. හැබැයි ඒවා මයිත් එක්කත් කියන්න ඇවිල්ලා. මාත් කැමති ඒව අහන්න. අනිත් අය ගැන මට කියන්න එන්න එපා. මං ගැන කියන්න. බලන්නේ අපිට මානෙ කියන එක කොච්චර මේ පටන් ගන්න තැනදීම අඩු කරගන්න පුළුවන්ද කියලා. අපි හිතන් ඉන්නවානේ මානෙ කියන එක මේ අනාගාමී වුණාට කොටක් තියෙනවා, ඒක රහත් වෙනකොට තමයි නැති වෙන්නේ, එතකල් මානෙ තියෙනවා කියලා අපි මේක තියන් ඉන්නවා. සමානෙ අපි සාධාරණීකරණය කරනවා. පරිස්සම් කරගන්න. අනිත්‍යව නම් කොහොම හරි අඩු කරගන්න ඕනි කියලා හිතනවා. අඩු කරගත්තත් නැතත් ලෝභය තරහ වගේ දේවල්. හැබැයි මානෙ කියන එක අපි මහා මේ උතුම් වස්තුවක් වගේ තියන් ඉන්න. ඒක තියන් ඉන්නකල් මේ පටන් ගන්නවත් බෑ මේ ගමන. ඒ නිසා තමයි කරණීය සූත්‍රය කියන්නේ අනතිමා. ඒක සුසුකම. අනතිමානි කියන්නේ හිතමානිකම නෙමෙයි. හැබැයි මානය අඩුකම කියන එක, ලොකු මානයක් නැතිකම කියන එක සුදුසුකමක් මේ පාරේ යන්න පටන් ගන්න ගමන. ඉතින් අපේ හිතරි දෙනවා තමයි. තව කෙනෙක් ඇවිල්ලා අපේ අඩුපාඩුවක් කියනකොට අපි හිතන් හිටියේ දේ අපි අවංකව යමක් කරා වෙන්න පුළුවන්. චේතනා හොඳ වෙන්න පුළුවන්. හැබැයි අනිත් කෙනා ඇවිල්ලා කියනවා ඒකෙන් මේ ඔයා කරපු වැඩේ මට හරි හිතරි දෙනවා. එහෙම නැත්තම් මෙහෙම පිරිසකට හානියක් වුණා. හැබැයි අපේ තුන් හිතකවත් එහෙම එකක් තිබුණේ නැහැ. ඒ තිබුණ නැති නිසා අපි ඒක පිළිගන්නේ නැහැ. හැබැයි මෙතන කාරණා තුනක් තියෙනවා අපි අවධානය යොමු කරන්න. පළවෙනි එක අපේ චේතනාව. දැන් අපේ චේතනාව හරි දැන්. චේතනාව පිරිසිදුයි. චේතනාව හොඳයි. ඒක සත්චේතනාවක්. ඊළඟට ඒ චේතනාව ඉෂ්ට කරගන්න ගන්න ක්‍රියාමාර්ගය දෙවෙනි කාරණේ. සහ ප්‍රතිඵලයේ තුන්වෙනි එක. එතකොට දැන් ප්‍රතිඵලය තමයි අරයි කියන්නේ වැරදි කියලා. මේ චේතනාව හොඳයි. ඒ චේතනාව හොඳ වූ පමණින් ප්‍රතිඵල හොඳ වෙන්නේ නැහැ. එහෙම නීතියක් ලෝකේ නැහැ. හොඳ චේතනාවක් නිසා හැම විටම හොඳ ප්‍රතිඵලයක් ලැබෙනවා කියලා. ඒ චේතනාව ඉෂ්ට කරගන්න ගන්න ක්‍රියාමාර්ගයේ අඩුපාඩු තියෙන්න පුළුවන්. විතර අපි බලන්න ඕනේ චේතනාව හොඳනම් මේගොල්ලෝ කියනවා නම් ප්‍රතිඵලය වැරදි කියලා. එහෙමනම් මේ මෙතන මේ ක්‍රියාමාර්ගයේ මොකක් හරි අඩුපාඩුවක් තියෙනවා. ඒක බලන්නේ නැතුව අපි හිතරිතව ගන්නවා, අපි වාද කරනවා, තර්ක කරනවා. ඉතින් ඒක එහෙම නෙමෙයි අපි බලන්න ඕනේ. එහෙනම් මේ මෙතන මොකක්ද අඩුපාඩු කියලා අපි වෙනස් කරගන්න ඕනේ. ඒ ක්‍රියාව මාර්ගය තමයි වෙනස් කරගන්න ඕනේ. චේතනාවෙන් ඉලක්කයට යන්න අපි අනුගමනය කළ මාර්ගයේ අඩුපාඩු තියෙනවා. දැන් මේ විදිහට බලන්න මේ අනිත්‍යය අපිට කියන දේවල් වලින් කොච්චර දේවල් අපිට අපි ගැන ඉගෙන ගන්න පුළුවන්ද? හැබැයි අපි අහන්න කැමති බොහොම ටිකයි. ඒකත් වැඩිපුරම අපේ ශරීරය ගැන. ඔයා දැන් ලස්සනයි, සුදුයි. ගානට ඉන්නවා. කෙට්ටුත් නෑ, මහතත් නෑ. ඉතින් ඔය වගේ ටිකක් තමයි අපි අහන්න කැමති. ශරීරය ගැන අහගත්තට කමක් නෑ. හැබැයි ඊට වැඩිය මේ අපිට අපේ ජීවිතය ගැන, අපේ චර්යාව ගැන ගොඩක් අනිත්‍යයෙන් ඉගෙන ගන්න පුළුවන්. ඒ නිසා මේකට වෙනම සිලබස් එකක් නැහැ, ඕනෙත් නැහැ. වෙනම ඉගෙන ගන්න අධ්‍යාපන ආයතනයක් නැහැ. එහෙම එකක් හදන්න බැ. ලෝකේ තමයි කෙනෙකුට තමන් ගැන ඉගෙන ගන්න අධ්‍යාපන ආයතන. තමගෙන් සමාජයේ, ජීවිතයේ, පවුල, රැකියාව මේවා තමයි. දෙය ඔක්කොගෙම අයින් වෙලා කෙනෙක් හිතන්න පුළුවන් මම මේ අවුද්දේ මං ගැන හොයනවා. ඒතර මං තනි වෙන්න ඕනේ. මේකට 100%ක් තනි වෙලා ඔක්කොම වැඩ දාලා එහෙම හොයන්න පුළුවන් තමන් ගැන. හැබැයි මේ අර අපි වැදගත් බොහොම ලේසියෙන් අපිට අපි ගැන ඉගෙන ගන්න තිබිච්ච අවස්ථා ගොක් අපරාධේ මගහැරියා වෙනවා. මේ හුදකලා වෙලා හොයාගන්න ඕනේ කාරණා ටිකක් තියෙනවා. මොකද මේ ඒක කවුරුවත් දන්නේ නැති දේවල් ටිකක් තියෙනවා. ඒ කියන්නේ අපිට අහන්න පුළුවන් හැමෝගෙම මං ගැන මොනවද ඔයා දන්නේ? ඔයා කොහොමද මං ගැන හිතන්නේ? අහන්න පුළුවන්. ඉතින් අපි හිතපුවත් නැති දේවල් එයයි කියන්නත් පුළුවන්. විශාල තොරතුරු ටිකක් ඇහුවොත් බලන්න ලොකු තොරතුරු දත්ත ගොඩාක් හොයාගන්න පුළුවන්. හැබැයි සියල්ල නෙමෙයි, සමස්තය නෙමෙයි. සමස්තය කවුරුවත් දන්නේ නැහැ. ওই ටික ඔක්කොම එකතු කරලා සමස්තය හදාගන්න බෑ අර අලියා වගේ. එයා කියන එකෙන් ටිකයි, මෙයා කියන ටිකයි ඔක්කොම එකතු කරලා මේ අරුම පුදුම සත්‍යයක් හැදෙනවා මිස මේ අලියෙක්ව හදාගන්න බෑ, මමව හදාගන්න බෑ. මම මෙහෙමයි කියලා විකෘතියක් හැදෙන්නේ. ඒතර ඒ ටික ඔන්න තියෙනවා. අපි දන්නවා අලුතෙනුත් අය කියනවා. අපිටත් ගිහිල්ලා අහන්නත් පුළුවන්. ඊළඟට මේ දෙවෙනි කාරණේ තමයි දැන් මම මං ගැන මොනවද දන්නේ කියන එක. අනිත් අය දන්නේවත් තියෙනවා. මම මොනවද දන්නේ? ඉතින් ඒවත් තියෙනවා, නැත්තෙම නෑ. ටිකක් තියෙනවා මම ගැන හොයාගත්ත ටිකක්. මට මගේ හිත රිදෙන්නේ මොන වගේ අවස්ථාවලද? මගේ හිතට සතුටක් එන්නේ වැඩිපුර මොන වගේ අවස්ථාවලද? එතකොට මම වැටෙන්නේ මොන වගේ සිදුවීම් වලදීද? කුපිත වෙන්නේ, ලැජ්ජාවට පත් වෙන්නේ, මං වැඩි බය මොනවටද? දැන් මේ වගේම අපි දන්නවනේ, දන්නේ නැත්තේ නෑ. හැබැයි මේවා ගැන අපි වැඩි අවධානයක් යොමු කරන්නේ. ඒ නිසා අපි මෙන්න මේවත් හොඳට අඳුනගෙන ලැයිස්තුගත කරගන්න ඕනේ. හංවඩු ගහගන්න නෙමෙයි. අපිව මේ විදිහට හංවඩු ගහගෙන තියෙන්නේ දැන්. මම මෙහෙමයි, මම මේවට බයයි, මට මේවා බෑ, මට මේවට ආත්ම ශක්තියක් නෑ කියලා අපිව හංවඩු ගහන් ඉන්නේ. හංවඩු ගහගන්න බෑ කිසි කෙනෙක්ව. ඒක හංවඩු ගහ ගැනීම වෙනුවට අපිව හඳුනගන්න ඕනේ. දැනට අපි අඳුනගෙන ඉන්නේ කොහොමද කියන එකත් අපි අඳුනගන්න ඕනේ. එතනිනුත් ඔන්න ටිකක් ඉගෙන ගන්න පුළුවන්. අනිත් අයගෙනුත් ඉගෙන ගන්න පුළුවන්. හැබැයි ඒත් මදි. මොකද මම ගැන මම දන්නේ ටිකයි, අනිත් අය දන්නේ ටිකයි. අපි දෙගොල්ලොම නොදන්න දේ තමයි වැඩි. ඒ ටික කාගෙන් දාගන්නේ? මගෙන් ඇහුවට මං දන්නේත් නෑ මං ගැන. අනිත් ඔක්කොගෙම මං ගිහිල්ලා ඇහුවත් ඒ අයත් දන්නේ ටිකයි. නොදන්න ටික තමයි, නොදන්න ප්‍රමාණය තමයි වැඩි. අන්න ඒ කෙනෙකු පිළිබඳ, තමන් පිළිබඳ තමන් දන්න ටිකෙනුයි අනිත් අය දන්න ටිකෙනුයි ඔබට තියෙන ඒ ඥාණය, ඒ දැනුම ගවේෂණය කිරීමට තමයි විපස්සනා කියන්නේ, විදර්ශනාව කියන්නේ. ඒ විදර්ශනාවට එන්න මේ සහතික දෙක නැත්තම් මේ ඉගෙන ගැනීම දෙක ඕන වෙයි. ඒ හරහා තමයි විදර්ශනාවට එන්නේ. විදර්ශනාව ඕන වෙනින් එහට අර ටික දැනගන්න විදර්ශනාවක් ඕනේ නැහැ. ටික අනිත් එකෙන් ඇහුවාමයි මං ගැන මං හිතන් ඉන්න විදිය දැනගත්තාම ওই ටික ඔක්කොම ඉගෙන ගන්න පුළුවන්. හැබැයි එයින් මට මං ගැන පූර්ණ අවබෝධයක් එන්නේ නැහැ. ඒතර පූර්ණ අවබෝධයක් තියෙනවද නැද්ද කියන එක කොහොමද අපි හොයාගන්නේ? කෙනෙකුට ඉදින්න පුළුවන් මං ගැන මං සියල්ල දැනගෙන ඉන්නේ. ආය අලුතෙන් දැනගන්න දෙයක් නැහැ කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. එහෙම නිගමනයකට එන්න පුළුවන්. මේ කොහොමද එහෙම මේ ඒ නිගමනයේ ඇත්තද බොරුද අඩුපාඩු තියෙනවද කියලා දැනගන්න. දැනගන්න තියෙන හොඳම පරීක්ෂණය ඒ ටෙස්ට් එක තමා මොකද්ද? ඒ පරීක්ෂණය තමා පුදුමයට පත් වෙන්නේ නැහැ. විමති ඇති වෙන්නේ නැහැ. ඔළු යත ගැහිලි ඒව වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ අපි අපිට බැනගන්නේ අපි ගැනම පුදුමයටපත් වෙන්නේ අපි තාම අපි ගැන හරියට දන්නේ නැති නිසා. ඒතර නොදන්නා කිසියම් හේතුවක් අපි ඇතුලේ තියෙන, අපි තාම දැනගත්තේ නැති හේතුවක් ක්‍රියාත්මක වෙලා යමක් අපේ අතින් වුණාම අපිටම පුදුමයි. එතකොට තමයි අපි පුදුම වෙන්නේ. මං හිතන් හිටියේ නෑනේ මගේ අතින් මෙහෙම දෙයක් වෙයි, මෙහෙම දෙයක් කියවෙයි කියලා. අපි ඔළුව යට ගහගන්නේ, අපිටම බැනගන්නේ, දොස් කියාගන්නේ. ඒ එහෙම වෙනවා නම් එයින් පේන්නේ එකක් තමයි, අපි තාම අපි ගැන සම්පූර්ණයෙන් ඉගෙනගෙන නැහැ. ඉගෙන ගත්ත නම් ආයි පුදුමෙන්න දෙයක් නැහැ. ඒකට හැම විමතියක්ම අපට ඉඟි කරනවා ඔබ ගැන තාම නොදන්නා බවට, දන්නේ නෑ කියන එක. සහ බල කරනවා දැනගන්න කිය. තව දැනගන්න තියෙනවා. දැන් මේ දැන් අපේ ඇහැට අපි කරන කියන දේවල් පේනවා. කියන දේවල් කනට ඇහෙනවා. එතකොට දැන් ওই ඉන්ද්‍රියන් දෙක තමයි අපිට පාවිච්චි කරන්න පුළුවන් අපි ගැන දැනගන්න, අනිත් අයගෙන් අපි ගැන දැනගන්නත්, අපෙන්ම අපි ගැන මොනවද කරන්න කියන්නේ කියලා දැනගන්න. මේ අනිත් ඉන්ද්‍රියන් තුනෙන් එච්චර උදව්වක් වෙන්නේ නැහැ. අපි කියන දේට අපි ඇහුම්කන් දෙනවා, ඒ ස්වරයට ඇහුම්කන් දෙනවා, ඒ වගේම අපි කරන දේවල් අපිට පේනවනේ, පේනවා. හැබැයි මේ ඇහැටයි කනටයි බැරි දෙයක් තියෙනවා අපේ හිත අඳුනා ගන්න. අනිත් ඇයටත් බැ, ඒ ඇයටත් අපිව පේන්නේ ඒ අයගේ ඇහින් සහ ඇහෙන්නේ කනින්. හැබැයි කාගේවත් ඇහැට අපේ හිත පේන්නේ, කාගේවත් කනට අපේ හිත ඇහෙන්නෙත් නෑ. අපේ කනට අපේ හිත ඇහෙන්නෙත් නෑ, අපේ ඇහැට අපේ හිත පේන්නෙත් නෑ. එතකොට මේ මම කියලා කියන්නේ කතාවටයි ක්‍රියාවටයි පමණක් නෙවෙයි. ඒ දෙක විතර නම් මම කියන්නේ ඇහැයි කනයි විතරක් තිබ්බහම ඇති හොඳට මඳුනා ගන්න. මේ කතාව එන්නේ කටින්නේ, මේ උගුරෙන් ඒ ස්වර තන්තු වලින් හඬ නිර්මාණය වෙලා කටින් දිවත් උදව් කරගෙන, තොලුත් උදව් කරගෙන, දතුයි ඔක්කොම උදව් කරගෙන එළියට එනවා. එහෙම කටින් මුවින් කතාව එළියට ආවට කතාව එහෙම දෙයක් කියන්න කියලා අපිට අණ දෙන්නේ වෙන තැනකි. ඒ අණ එන්නේ වෙන තැනකි. මේ දේ කරන්න කියලා ශරීරයට අණ දෙන්නේ වෙනම තැනකි. එතකොට ශරීරයයි මේ කතාවයි දෙකම මේ නිරූපකද වගේ දේවල්. ශරීරයත් බොහෝ දේ කරනවා. ඒකනේ අපේ ඇහැට පේන්නේ, අනිත් ඇටත් පේන්නේ. හැබැයි හොඳට බැලුවාම නිරූපකඩයක් දිහා බලන් ඉන්නා වගේ තමයි. ඒ රූපකඩයකට පුළුවන් තව කෙනෙකුට ගහන්න ගිහින්. රූපකඩයකට පුළුවන් තව කෙනෙක් වැටෙන්න යනකොට අල්ලගන්න. දෙකම කරන්න පුළුවන්. හැබැයි ඒ දෙකම රූපකඩේ කරන්නේ රූකඩේට ඕනේ නිසා නෙමෙයි. ඉතින් අපි කියන්නේ හැබැයි ඒ රූකඩේට නමක් දුන්නොත් මොකක් හරි පිනෝකියෝ කියන්නේ රූකඩේට. ඒතර පිනෝකියෝ මෙහෙම කරා. එහෙම තමයි කියන්නේ. හැබැයි ඒ පිනෝකියෝට ඕනේ නිසා නෙමෙයි එහෙම කළේ. ඒ ඕනේ නිසා නෙමෙයි කිව්වේ. කියෙව්ව නිසා කියන්න කියලා අණක් දුන්නා. ඒ අණ ආවා උගුරට, ස්වර තන්තු වලට, අපේ දිවට, තොල් වලට, දත් වලට, උඩු තල්ලට, යටි තල්ලට. ඒ අණ ආවහම මේ හැම දෙයක්ම අසරණයි. ඒ අණ ආවට පස්සේ ස්වර තන්තු වලට කියන්න බෑ, නෑ 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 ඔයා කිව්වට මම එහෙම දෙයක්, එහෙම හඬක්, එහෙම වචනයක් හදන්නේ නැහැ කියලා. කටට කියන්නත් බෑ මං ඒක එළියට දාන්නේ නැහැ කියලා. ශරීරයටත් එහෙම කියන්න බෑ. ඒතර මේ දෙන්නම මොන දෙන්නද මේ වචනය හා කය කියන එක. මේක දෙකන්නේ. කයයි වචනයයි. මේ දෙන්නම පේනවා අපිට රූකඩ දෙකක් පමණයි කියන එක. රූකඩ දෙකක් පමණයි. මේ දෙන්න ඇතුළෙම නැහැ ඕනෑකම් එපාකම් නැහැ. තෝරා බේරා ගන්න පුළුවන් කමකුත් නැහැ. මේක කරන්න ඕනෙද නැද්ද, කළොත් මොකද වෙන්නේ, නොකළොත් මොකද වෙන්නේ, කිව්වොත් මොකද වෙන්නේ, නොකිව්වොත් මොකද වෙන්නේ කියා තෝරා බේරා ගන්න පුළුවන් හැකියාවකුත් නැහැ. එහෙම නැති හින්දා නිරූකඩ කියන්නේ. බෑ කියන්න. ඉතින් මේ මෙතනදි තමයි ලොකු සංවේගයක් ඇති වෙන්නේ. ලොකු ගැඹුරුම සංවේගයක් ඇති වෙන තැන තමා මේ මම කියන්නේ රූකඩයක් වගේ කෙනෙක් කුටයි කියන එක මුල්ම වතාවට තමන්ටම දැනෙනකොට. ඇහෙනකොට නෙමෙයි, ද අනිත් අය අපිට කියනවනේ, අපිත් කියනවා අනිත් අයත් කියනවා රූපඩයක් වගේ. ඒක එච්චර ගණක් නෑ. හැබැයි ඒ තමන්ටම තේරෙනකොට ඒක තේරෙන්න ඕන. අසරණයි කියන එක. මෙහෙම එහෙම බලපෑමක් ඇතුලෙන් ආවහම ඒකට බෑ කියන්න බැරි තැනකයි මම ඉන්නේ. එහෙම නටන්න මට බෑ. එහෙම පිනුම් ගහන්න මට බෑ. මට ඕන්නේ එහෙම කියන්න බැරි තැනකයි මම ඉන්නේ කියන එක කෙනෙකුට පළවෙනි වතාවට තමන් තුළින්ම ප්‍රත්‍යක්ෂ වුණොත් ලොකු සංවේගයක් ඇති වෙනවා. ඒක හිතාගන්න බැරි තරම් ප්‍රබල සංවේගයක්. මෙන්න තමන් ගැන හොයන් යන කෙනෙකුට දැනගන්න ලැබෙන ඒ තමන් පිළිබඳ ගවේෂණී හැරවුම් ලක්ෂ්‍ය මම කියලා හිතන් හිටියේ රූකඩයකට. මේ ජීවිතයේ එක එක දේවල් කළේ නිකන් රූකඩ සංදර්ශනයක් වගේ. මම කරනවා, මම කරනවා, මම කියනවා, මට ඕන නිසයි කරන්නේ, මට ඕන නිසයි කියන්නේ කී කී හිතුවට, එහෙම කිව්වට, එහෙම කරාට ඇත්තටම නම් නිකන් නටපු රූපඩයක් වගේ. සහ නටන රූපඩයක් වගේ දැනුත් එහෙම තමයි. මේක ලොකු කම්පනයක් ඇති කරනවා. ඒ කම්පණය එක්ක දැන් වෙනකොට ඇති වෙලා තියෙනවා ඇති ජීවිතේ. එහෙම නැත්නම් ඇති වෙන්න තියෙනවා. ඉතින් අපි මූණ දෙන්න ඕනේ සංවේගයට. ඒ සංවේගය හරහා තමයි ඊළඟ ගමන පටන් ගන්නෙ. මේ සංවේගය අපේ මුළු පද්ධතියම වෙවුලුම් කරන ඔලෝලා දාන. එහෙමයි. මේ එහෙනම් අපි අඹරෝනවා ඒ සංවේගය. කරකෝනෝ. ඒ කරකෝල අතහැරියහම අපි වැටෙන්නේ, කරකෝල අතහැරියහම නවතින්නේ කොහෙද? බලාගෙන හිටිය පැත්ත නෙමෙයි අනිත් පැත්ත. දැන් බලන් හිටියේ අනි ප්‍රේක්ෂකෝ දිහානේ, ඒ ඇයිට පේන්නේ අපි නැටුවේ රූකඩ වගේ කේකව කර කර. දැන් ඉහි පැත්ත නෙමෙයි කරකෝල. මේ සංවේගයෙන් කෙනෙකුට සංවේගය ඇති වුණොත් ඒ සංවේගය මෙයාව කරකෝල කරකෝල අතෑරියාම, කැරකිල්ලක් වගේ එනවා. එහෙම කළා අතෑරියාම එයා නවතින්නේ අනික් ප්‍රතිවිරුද්ධ දිශාව බලන කෝණයකි. එහෙම බැලුවොත් තමයි එයාට පේන්නේ නූල් ටික. එතකල් නූල් දැක්කේ නැහැ. එයා දැක්කේ අනිත්‍යය. එයා කරන දේ නිසා අනිත්‍යය හිනා වෙනවා, අඬනවා, සතුටු වෙනවා, පුඩි ගහනවා, හූ කියනවා, මේවා තමයි එයා දැක්කේ ඇහුයි. සංවේගයෙන් විතරයි කෙනෙක්ව අනිත් පැත්ත කරකෝලක් ඒක දරා ගන්න අමාරුයි. සංවේගය ඇති වුණාම ඒක ලොකු කම්පනයක්, ලොකු ෂොක් එකක්, රූපඩයක් නේ කියලා තේරුණාම ඉතින් ඒකෙන් ඒ සංවේගයෙන් පස්සේ ඔන්න පේන්න පටන් ගන්නවා මෙතෙක් නොදුටු නූල් ටික. ඒ වගේ බලන්නේ එතකොට ඒක නූලක් අදිනකොට ඔන්න ඒ අනුව අපි අත උස්සනවා, දන ගානවා, වඳිනවා, ඉතින් එක එක ඒවා කරනවා, කියනවා. ඉතින් තාම ඒක පේනවා, දැන් පේනවා, නූල් ටික පේනවා, එක එක පේනවා, ඔක්කොම එකපාර පේන්නේ. ක්‍රියාවට අනුව පේනවා, මේ ක්‍රියාව වෙනකොට පේනවා ආයෙත් නූලක් ඇද්ද, කොහෙන් හරි ඇද්දලා නෝ. ඒ නිසයි මෙහෙම වුනේ. ඒ නිසයි මෙහෙම කියවුනේ. මම දැක්ක කියලා නවතින්නේ නැහැ. නූල් ටිකෙන් නිදහස් වෙන්න බෑ දැක්ක කියලා. හැබැයි දැක්කහම දැක්ක කෙනාට ඇති වෙනවා ස්වච්ඡන්දතාවක්. ඒ කියන්නේ තමන්ට තීරණය කිරීමේ හැකියාවක් ලැබෙනවා ඒ කියන දේ කරනවද නැද්ද කියන එක. එහෙම නූලක් ඇද්දා, එහෙම අණක් ආවා, හැබැයි ඒක ඒ විදිහට කරනවද නැද්ද කියන තීරණය ගැනීමේ හැකියාව එතෙන්දි ලැබෙනවා. ඒක රූකඩයකට ලැබෙන්නේ නැහැ. රූකඩේ කොච්චර ඒ නටවන කෙනා පැත්තට හැරෙව්වත් රූකඩේට බෑ තීරණ ගන්න. මේ මිනිස්සයාට පුළුවන්. ඒ බලපෑම එනවා. ඒවට තමයි චේතනා කියන්නේ. චේතනා කියලා කියන්නේ ඒකට ඒ බලපෑම එනවා. ඕනෑකම් ඇති වෙනවා. බනින්න ඕනකම එනවා. දොස් කියන්න, විවේචනය කරන්න, තර්ජනය කරන්න, උදව් කරන්න, මේ ඔක්කොම ඕනෑකම් ඇති වෙනවා. ඕනෑකම් චේතනා නැවතින්නේ නැහැ. හැබැයි ඒ චේතනා ආවහම ඒ චේතනාවට අනුව ඒ දේ කරනවද නැද්ද කියන තීරණය ගන්න පුළුවන් හැකියාව ලැබෙනවා. අන්න එතනින් තමයි රූකඩයකට ඒ රූකඩ තත්වයෙන් හිටිය කෙනෙකුට සජීවී වෙන්න පුළුවන් ඒ පරිවර්තනය පටන් ගන්න. එතන අපේ ඒ පරිවර්තනය පටන් ගන්න එතනින්. ඒට දකින්න ඕනේ ඒ එන පෙළඹවීම් ටික. දැක්කහම අපිට පුළුවන් තීරණයක් ගන්න, මේක කරනවද නැද්ද, කරනවද. හරි, ඉතින් මේ හරි සියුම්. මේ නූල් හරි සියුම්නේ. ඒ වගේ චේතන හරි සියුම්. ඒක පැය ගාණක් තියෙන්නේ. චේතනාවක් තියෙන තප්පරයක් දෙකක් විතර. ඒ තප්පරයේ දෙකේදී අපි නටලා ඉවරයි. ඒක තමයි ප්‍රශ්නේ. ඊට පස්සේ ඔන්න කෙනෙකුට එන්න පුළුවන්, අයියෝ අපරාධ, මං එහෙම කිව්වේ අපරාධ කළේ, එහෙම නොකිය හිටියේ අපරාධ. එතකොට ප්‍රමාදයි. අපි ඉන්න ඕනේ කොතනද? චේතනාව ඇති වෙන තැන. චේතනාව ඇති වෙන තැන හිටියොත් අපිට ඒ එන එන චේතනාවලට හා කියනවද, නිහඬව ඉන්නවද තීරණයක් ගන්න පුළුවන්. අපි හා කිව්වොත් විතරයි අපි නටන්නේ. අපි නටන්න හා කියනවා, අපි එකඟ වෙනවා. එකඟ වුණොත් අපි නටනවා. ඊට පස්සේ නූලට පුළුවන් නටවන්න. එකඟ වුණේ නැත්තම් බෑ. ඉතින් මම හඳුනා ගැනීම තුල දැන් අපි මම හඳුනා ගන්න මේ උත්සාහ කරන්නේ. එතකොට මෙන්න කාටවත්ම මං ගැන මට කියලා දෙන්න බැරි කොටසක් තමා පේන්න පටන් ගන්න. අපි ඒ පැත්ත හැරුණොත්, ඒ චේතනා පැත්ත හැරුණොත්, ඒ නූල් අදින නූල් පැත්ත හැරෙන්න ඕනේ, හැරුණොත් විතරයි. සහ මම වෙනස් වෙන්න පටන් ගන්නවා. දැන් මම විදිහට ඉන්නේ නැහැනේ. මම විදිහට ඉති රූපඩයක් නිසා. නේ? අපි දහම්වඩු ගහගත්ත කිව්වනේ මම මෙහෙමයි හොස්සාවින් මැස්සෙකුට යන්න බෑ නැත්තම් පොඩ්ඩක් නැත්තම් අඳන කෙනෙක් මම දැන් මේ විදියට අපිව හම්වඩු ගහගෙන තියෙනවනේ මම මෙහෙමයි මෙහෙමයි කියලා මට නෑ කියන්න ගන්න බෑ මට මතක හිටින්නේ මගේ හිත දුවනවා මට මේ ඇබ්බැහිවීම නවත්තන්න බෑ දැන් මේ වගේ හම්වඩු ගහගෙන තියෙනවා එතකොට මේ මෙහෙම හැරුණොත් තමයි පේන්නේ මෙතන හම්වඩු නෑ මම එහෙම නෙමෙයි. මම එහෙම වෙන්නේ අර චේතනාවක් ආපු වෙලාවට. චේතනාවක් අහම් මං එහෙම ක්‍රියා කරනවා. එහෙම රූපදේට නූලකින් ඇද්දොත්. හැබැයි එතනදී වුණත් මට ස්වාධීන වෙන්න පුළුවන්. නෑ මම එහෙම නෑ කියලා ඉන්න පුළුවන්. එතකොට මම නෙවෙයි කියන එක අවබෝධ කරගන්න පටන් ගන්න තැන එතනයි. මම මෙහෙමයි කියන තැනින් මම එහෙම නෙමෙයි කියන එක. දැන් අපි මේ තුන්වෙනි අවස්ථාව, පළවෙනි අවස්ථාව මොකද්ද? මම ගැන දන්නේ නෑ. මං කවුද කියලා මං දන්නේ නෑ. කියන තැනින් මං ගැන දන්නවා මං මෙහෙම කරන කෙනෙක් අර එහෙම කියන කෙනෙක්. ඊළඟට මේ තුන්වෙනි අවස්ථාව මොකද්ද? මම එහෙම නෙමෙයි. මම නෙමෙයි කියන එක. මට මා නොවී ඉන්න පුළුවන්. බැරි නෑ පුළුවන්. ඒ තමයි ලොකුම අපංකම. එක එක ඒවා වෙන්න පුළුවන් නේ හවල් කෙනා වෙන එක ලොකු අපංකමක් ඒක ඇත්තටම අපංකමන්නේ අපි හිතමු ගුරුවරයෙක් වෙන එක අපංකමක් ගුරුවරයෙක් වෙනවට වැඩි අපංකමක් වෙන්න පුළුවන් ගුරු උපදේශකයෙක් වෙන එක ඊටත් වැඩි අපංකමක් වෙන්න පුළුවන් විදුහල්පති කෙනෙක් වෙන එක එහෙම එහෙම එක එක අපංකන්නේ එහෙම කවුරු හරි වෙන එක කෙනෙකුට දෙන්න පුළුවන් මේ අපේක්ෂකයෙක් වෙන එක අපංකම මන්ත්‍රීවරයෙක් වෙන එක අපංකමක් නියෝජ්‍ය ඇමති කෙනෙක්, රාජ්‍ය ඇමති කෙනෙක්, කැබිනට් ඇමති කෙනෙක්, අගමැති කෙනෙක්, ජනාධිපති හපංකන් ඉහළට කවුරු හරි වෙන එක ආධ්‍යාත්මික ක්ෂේත්‍රයේ ලොකුම හපංකම තමයි කවුරුවත් නොවීම. කවුරුවත් නැත්තේ නැහැ. අපි පටන්ගත් මෙතන කවුරුවත් නැහැ කියලා එහෙම එකක් නැහැ. ඉන්නවා. හැබැයි අපිට එයා නොවී ඉන්න පුළුවන්. පුළුවන් කියන එක තේරෙනවා අපි කොහොමද ඉස්සෙල්ලා මේක නම් ඕන්නේ නැහැ මට ඕන්නේ නැහැ මට දැන් ඕන්නේ නැහැ මට බෑ මට අමාරුයි මට ලේසි අන්න එතෙන්ට එනවා මට පුළුවනි මා නොවී ඉන්න ඒක අත්දැකීමෙන්ම පුළුවන් විශ්වාසයෙන් පටන්ගෙන අත්දැකීමට එනවා පුළුවන් තරහ ගන්න නැතුව ඉන්න පුළුවන් තරහ ගන්න කියලා එනවා ඇතුලෙන්. හැබැයි ගන්න නැතුව ඉන්න පුළුවන්. තරහ ආවත් තරහෙන් බයින් නැතුව ඉන්න පුළුවන්. මෙන්න මේ අත්දැකීම තමයි ආධ්‍යාත්මික ජීවිතයක ස්වර්ණමය හැරවුම් ලක්ෂය. මට මා නොවී ඉන්න පුළුවන්. එතන මේ භාවනාව මේ එහෙම ලස්සන ගමනක් යනවා මම ඉස්සෙල්ලා මං ගැන හිතන් ඉන්න ටිකක් දීප්ති ටිකක් තියෙනවා දන්නේ නැතුව ඊළඟට ඔන්න මං ගැන මං දැනගන්න පටන් ගන්නවා ඊළඟට මම එහෙම නෙමෙයි එහෙම නොවන කෙනෙක් මං මට වෙන්න පුළුවන් එතකොට මේ දැන් මේ අවුරුද්ද අපිට මෙහෙම ලස්සන ගමනක් යන්න පුළුවන් අවුරුද්දක් කරගන්න පුළුවන්. අනිකුත් ඉලක්ක එක්ක අනිකුත් අලුත් අවුරුදු ප්‍රාර්ථනා එක්ක ඒවත් තියෙන ගමන් ඒවත් ඉටු කරගන්න ගමන් මේ විදිහේ ලස්සන ගමනක් යන්න පුළුවන්. 2024 ජනවාරි මාසේ හිටිය කෙනා නොවී ඉන්න පුළුවන් පෙබරවාරි මාසේ වෙනකොට. 24 ජනවාරි තුන්වෙනි සතියේ හිටිය කෙනා ම වෙන්න ඕනේ 4 වෙනි සතියේ. වෙන කෙනෙක් වෙන්න එයාව නොවී ඉන්න පුළුවන්. අපි ගැන ඉගෙන ගන්න එකෙන් ලැබෙන ප්‍රයෝජනේ ඒක තමයි ලොකුම ප්‍රයෝජනේ. ටික 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 මට මා නොවී ඉන්න පුළුවන්. ඒ මට්ටමට මමත්වේ අඩු වෙනවා. මමම කියන එකනේ මමත්වේ. මම මෙහෙමයි තියෙන්නේ, මමත්වයට ඉඩක් නෑ එතන. මමත්වයට ලොකු අවකාශයක් නොලැබෙන හැබැයි අවබෝධයට වැඩි ඉඩක් ලැබෙන අලුත් අවුරුද්දක් අපි මේ 2024 කරගනිමු කියන අදිෂ්ඨානය මේ පොහොදා දහම් වැඩසටහනේදී ගැඹුරින්ම හදපතුලෙන්ම ඇති කරගනිමු.
මේ අපේ සිතිවිලිට හේතු ඵල බලමු. ඒ ප්‍රශ්නේ තමයි ප්‍රශ්නේ හඳුනා ගන්න. ප්‍රශ්නේ තමයි මේ දැන් අපි උකඩයක් නම් රූපදී නටන්නේ අදින නූල් නිසානේ. ඒකට එහෙම නූල් තියෙනවා කියලා ඒ නූල් දකින්න තියෙන පුළුවන් එකම ක්‍රමය අපේ සිතිවිලි දිහා බැලීම පමණක්ද කියන්නේ. තව ක්‍රම තියෙනවා. දැන් අපි මේ අපි හිතන් ඉන්න ඕනේ මම මෙහෙම කෙනෙක්, මම මෙහෙමයි කරන්නේ, මම කාටවත් හිතක් විදවන්නේ, කාටවත් දෙයක් මම ඕක කරන්නේ. මේ අපි කාගේ වල කොම සිතිවිලි තියෙනවනේ, ඇහුවත් එහෙමනේ කියන්නේ ලොකක් කියනවාද, මම බොරු කියනවා, මට බොරු කියන්න ඕනේ කියවෙනවා කියන එක එකක් හදයි නෑ, මට බොරු කියන්න ඕනේ.
දැන් මේ දැන් අපි අපින් කෙනෙක් ඇහුවොත් මේ ඔබ අනිත් අයගේ හිත රිදවනවද? එහෙම රිදවන්න කැමතිද? ඉතින් අපි කියනවා නෑ, මං අපි කාගේවත් හිතක් රිදවන්න කැමති නෑ. අපිට කාගේවත් හිතක් රිදවන්න ඕනෙත් නෑ. දැන් මේ ප්‍රකාශය අවංකවම කරන්නත් පුළුවන් කෙනෙකුට. ඒක ඇත්තටම මෙහෙම ඕනේ නැහැ. එහෙම ඇත්තටම එහෙම ඕනේ කමක් නැති, එහෙම සැලසුම් කරන්නෙත් නැති, ඒවට ආරාඳින්නෙත් නැති අය ඉන්න පුළුවන්. ඕනේ තරම් ඉන්නවා. එහෙම නැත්නම් අනිත් අයගේ දේවල් වලට ආශාවක් නැහැ. තව කෙනෙක්ට යහපතක් වෙනවා දැකලා ඒකට ඊර්ෂ්‍යා කරන්න ඕනේ නැහැ. ඒක ඇත්ත. ඒක ඇත්ත වුණාට එහෙම ඊර්ෂ්‍යාවක් එන්න පුළුවන්. ඊර්ෂ්‍යා කරන්න පුළුවන්. දැන් එහෙම ඒවා හොයාගන්න ඕනේ. මේ පරස්පරයන් කියන ඒවා අපිට ඉන්න ඕනේ විදිහ මොකද්ද? අපි ඉන්න විදිහ මොකද්ද? මේ දෙක හැම වෙලෙම එකට එකක් සමපාත වෙනවද නැත්නම් දෙපැත්තකට යනවද? ඉන්න ඕනේ විදිහ එකක්, ඉන්න විදිහ තව එකක්. නම් ඇයි එහෙම වෙන්නේ? ඇයි මට ඕනේ විදිහට මං ඉන්නේ නැත්තේ? ඇයි මට ඉන්න බැරි? අන්න එතනදි පේනවා මම මෙහෙම ඉන්න ඕනි කියලා හිතන් හිටියත් ඒ සිතවිල්ලට වැඩිය, ඒ අදිෂ්ඨානයට, ඒ චේතනාවට වැඩිය ප්‍රබල බලවේගය තියෙනවා. ඒවට මාව පාලනය කරන්න පුළුවන්. මාව පාලනය කරන්න කියන්නේ අර එහෙම හිතන් හිටියත් නෑ, මම මෙහෙම ඒවා කියන්නේ නෑ, මං එහෙම කෙනෙක් නෙමෙයි, මෙහෙම ඒවා කරන්නේ නෑ, එහෙම හිතාගෙන හිටියත් ඒ සිතිවිල්ලට, ඒ සිතිවිල්ල සිදුරු කරගෙන ඇවිත් මාව රූකඩයක් කරවලා, රූකඩයක් බවට පත් කළා, රූකඩ සංදර්ශනයක් මාලවා කරවන්න පුළුවන් දේවල් තියෙනවා. ඉතින් ඒක තමයි හොඳම අවස්ථාව අඳුනගන්න, මේ தත්ත්වය අඳුනගෙන. එහෙනම් මේ මොකක් හින්දාද උනේ? ඇයි මං හිතන් හිටි විදියට මට ඉන්න බැරි උනේ? අන්න එතින්දි පේනවා යම් යම් බලපෑම් කියන ඒවා. ඒ අපිය නටවන බලපෑම් තියෙනවා. එහෙන් බලපෑම් වර්ග කීපයක් තියෙනවා. ඉතින් ඒවා එක එකක් අපිට හොයාගන්න පුළුවන්. එක එක වර්ගයේ බලපෑම් තියෙනවා. එක එක වර්ගයේ නූල් තියෙනවා අපි වාදී. කොතනද? අයිද ඒක තමයි අපි හොයාගන්න ඕන දේවල් ටික නේ, නේද? කොහොමද වෙන්නේ කියන එක තමයි. දැන් එක එක මේ දැන් අපිට පේන, අපි මේ අපි ගැන ඉගෙන ගන්න පටන් ගත්තොත් තමන් පිළිබඳව, දැන් අපි අපිට මිනිස්සයා කියන නමනේ දීලා තියෙන්නේ, මම මිනිස්සෙ. එතකොට දැන් ඒ මිනිස්සයා කියන කෙනා කොයි වගේද කියන එක තමයි අපි මේ අපිට පේන්න පටන් ගන්න. එතකොට මේ මිනිස්සයාගේ මූලිකම ස්වභාවයක් තමයි අපි කලින්ම දැක්කේ මේ බාහිර බලපෑම් වලට නතු වෙන කෙනෙක් කියන එක. ඒකනේ අපි කිව්වේ මේ මගේ යන්නත් තල්ලු කිරීම ඕනේ, පෙළඹවීම ඕනේ, ඇදගෙන යන්න ඕනේ. එහෙම තමයි. ඒතර මිනිස්සයා කියන කෙනා ස්වාධීන නිර්මාණයක් නෙවෙයි. සබාදහම මිනිස්සයව එහෙම හදලා නැහැ. එයා බාහිර බලපෑම් වලට නතු වෙන, යටත් වෙන, බාහිර බලපෑම් වලට තමන්ව සතු කරගන්න පුළුවන් වෙන විදිහට තමයි මිනිස්සයව හදලා තියෙන්නේ. එතකොට එහෙම මිනිස්සයාට බලපෑම් කරන්න පුළුවන් අංශ ගණනාවක් තියෙනවා. 100ක් 200ක් නෑ, නමුත් අංශ කීපයක් තියෙනවා. මේ පළවෙනිම එක තමයි අපිට ශරීරයක් උත් තියෙනවනේ. මිනිස්සයා කිව්වහම කයක් තියෙනවා. එතකොට මේ අපේ හැසිරීම, අපේ කතා බහ, සිතිවිලි මේ කයේ බලපෑමට යටත්. අපිට හිතෙන හිතන දේ කරන්න බෑ. ඒ කයේ සීමා තියෙනවා, කයට දුර්වලකම් තියෙනවා, කයේ අසනීප තියෙනවා, කයේ පුරුදු තියෙනවා. එතකොට ඒ හැම එකටම යටත්. ඒව නූල් තමයි. ඊළඟට පරිසරය. මේ මත පිටින් ඔය කියන්නේ ඒ විදිහට අපිට හොයා ගන්න පුළුවන් තවත් ඒවා තියෙනවා. එකක් කය ප්‍රධාන කාරණයක්. අපිට බලපෑම් කරන, අපිට ස්වාධීනව තීරණ ගන්න බැරි, ඔව් අපි මොනව හිතන් හිටියත් ඒවා නවත්තන්න පුළුවන්, වළක්වන්න පුළුවන්. හිතාගෙන හිටියට වැඩිය වෙනස් දේවල් කරන්න සිදුවෙන ප්‍රධානම බලවේගයක් තමයි කය කියන්නේ. ඔව් එහෙම ඉඳත් බැරි වෙනවා. එතකොට වෙන දේවල් කරන්නත් වෙනවා කය නිසා. මේ ස්වාධීනත්වය කියන එක නිකම්ම නිකම් වචනයක් විතරයි. අපි මිනිස්සු විතරයි ওই වචනේ පාවිච්චි කරන්නේ. හැබැයි මිනිස්සුන්ට තමයි නැත්තේමත් ඒක.
දකින්න පුළුවන් ක්‍රියාවේ තියෙනවා මේ කියන්නේ තමයි අය බලතැන වුණ පස්සේ බලතැන වුණ මොන බලතැන වුණ ටිකනෙක් ගන්න දැන් මගේ කය කකුල මොනදී හයිද නෑ හරි බලය පුරව නැමෙත් මගේ පොඩි නැති ඇවිත් මම දොස් ඇත්තු ඒ කියන්නේ ඒක ටිකනෙක් ගත කවුද ඉතිපස්සේ මම කියනවා කියලා වෙනම දෙයක් ඉතින් බොක් හය තීරණය කරනවානේ ඒ තීරණය අරගෙන තීරණෙදි මම දැන්න විදිහට සුදුම ප්‍රශ්නයක් තියෙනවා ඒක ඇයි මේ තීරණය ගත්තේ මම මේ හිතුවේ මම මේ කළේ හැමකටම සංසාරේ හැමදායි පටන් ගත්තා නම් ඉර නැත්නම් ලොකු බාහිරින් නේද ඒවා දකින්න පුළුවන් කොහොමද ඒක ඒ හැම තීරණයකටම කයින්ද අන්න නෑදිලට මේක ගන්න බැරි නේද
ඒක තමයි දැන් අර අපි අර කලින්ම ගත්ත උදාහරණේ දැන් මේ එක පාට අපිට හිත ගන්න බෑ කකුලේ මොන හරි ප්‍රශ්නයක් තියෙනවා කියන්නේ කොන්දේ ප්‍රශ්නයක් ඉඳ වාඩිලා එක පාට හිත ගන්න බෑ හිත ගත්ත ගමන් ඇවිදින්න බෑ මේ දුවන්න බෑ උනාට අර සර්පෙක් ආවොත් බල්ලෙක් ආවොත් අපිට ඒ බැරි නෑනේ පුළුවන් නේ ඔක්කොම යනවා එතකොට මේ ද ඒ මමද ඒ ඒ බැරිව හිටිය කෙනාද මම නැත්තම් මේ පුළුවන් කෙනාද මම ඒක තමයි හොයාගන්න ඕනේ එතකොට ඒ දෙන්නයින් කවුද ඇත්ත මම බැරි කෙනාද පුළුවන් කෙනාද එතකොට මෙහෙම මේ එකපාරට දුවන්න ඕනේ කියලා තීරණය කළේ කවුද ඒ වෙලාවට ධනිස කොන්ද ගැන හිතුවේ නැත්තේ කවුද ඒක බෑ කියලා ඒ හිතන් හිටිය කෙනා කොතනද කොහෙද හිටියේ ඒ වෙලාවට දැන් මේ මේවා තමයි අපි හොයාගන්න ඕනේ දැන් එතන මේ දැන් කෙනෙක් එහෙම ප්‍රපාතකින් වැටෙන්න පුළුවන් කෙනෙක් එහෙම බල්ලෙක්ගෙන් බේරෙන්න දුවල පල්ලෙහාට වැටෙන්න පුළුවන් එතන බල්ලෙක්ගෙන් බේරෙන්නේ බල්ල හැපලා තුවාල වෙයි මොකක් හරි හින්දා. හැබැයි ඊට වැඩි හානියක් වෙනවා වැටුණාම. එතකොට කවුද අපිව වැට්ටුවේ? අපි හිතලා පෙන්නද? ඒ ඒ ඒ ක්‍රියාවලින්ම තමයි අපි දැනගන්නේ. වෙන වෙන ක්‍රමයක් නැහැ අපි කරන ක්‍රියා කරන තැන්වලදීම තමයි මේක හොයාගන්න ඕනේ. එතකොට මෙතන පැහැදිලි වෙන කාරණයක් තියෙනවා මේ සමහර තීරණ ගන්නවා සහ ගන්න සමහර තීරණ ක්‍රියාත්මක කරනවා අපි දන්නේ නැතුව. එහෙම එකක් වෙනවා මෙතන. සමහර තීරණ ගන්නවා අපි දන්නේ නැතුව අපි දැනගෙන ගන්න තීරණ උනත් සමහර විට ක්‍රියාත්මක වෙනවා අපි දන්නේ නැතුව. ඒක තමයි රූප දෙක. ওই දෙකම රූපකට තමයි. අපි තීරණයක් ගත්තත් අපි ඒ තීරණය ක්‍රියාත්මක කරනකොට අපි දන්නේ නැත්තම් අපි මොනවද කරන්න කියන්නේ කියලා ඒ රූපකඩයක්. අපේම තීරණ ඉදිරියේ අපි රූපකඩ වෙලා. එතකොට අනුන් ගත්ත තීරණ අපි ක්‍රියාත්මක කරනකොට කොහොමද රූපකඩ? එක්කෝ අපි පූර්ණ රූපකඩ එහෙම නැත්තම් අර්ධ රූපකඩ. මේ තැන් දෙකේම තියෙනවා නොදන්නාකම, දන්නේ නැතිකම. ඒ නිසා තමයි මේ දැන ගැනීම වැදගත් වෙන්නේ. මේකෙන් ගෙවඩෙන්ද නම් දැනගන්න එකම තමයි තියෙන එකම උපක්‍රම. දැනගන්න ඕන මොනවද කරන්න කියන එක දැනගන්න ඕන. ඊළඟට කවුද එහෙම තීරණ ගත්තේ කරන්නේ? ඒක මමද ගත්තේ වෙන කෙනකින්ද ඒ තීරණය ආවේ? මම ගත්තා නම් ඇයි මම එහෙම තීරණයක් ගත්තේ? වෙන තැනකින් නම් ආවේ ඒ තීරණය මම ක්‍රියාත්මක කරනවද නැද්ද කියන එක තමයි එතෙන්දී අපිට තීරණය කරන්න පුළුවන්. මේක කොහෙන්ද ආවේ කියලා තීරණය හොයාගන්න නම් අපි ඒ නූල දිගේ ඒ පැත්තට යන්න ඕනේ. දැන් මේ නූලක් අපි නටවන්න අදිනවනේ. එතකොට ඒ නූලට අනුව නටනව වෙනුවට ඒ නූල අල්ලගෙන එහාට එහාට යන්න ඕනේ, මුලට යන්න ඕනේ. එහෙම ගියොත් ඔන්න නටවන හස්තය පෙනේ. හැබැයි ඉතින් එතෙන්ට යන්නේ නැතුව අපිට මෙහෙට වෙලා අපිට නූල තද කරගෙන ඒ විදිහට නටන්න නැතුව ඉන්න පුළුවන්. ඒ වීර්යයෙන් දක්මිටි කාගෙන මොනම බලපෑමක් චේතනාවක් ආවත් එහෙම ඉන්නේ නැහැ කියලා එහෙම ඉන්න පුළුවන්. විපස්සනා කියන්නේ එහෙම බලවේගයක් එනකොට තීරණ අපි වෙනුවෙන් තීරණ අරගෙන ඒවා අපි ලව ක්‍රියාත්මක කරවන්න හරි අපිම ගත්ත තීරණ අපි ලව නටවන්න හරි යනුව බලයක් එනකොට අපි ඒක දිගේ ආපස්සට යන මුලට යන ඒක දිගේ ඒක තමයි පාර, වෙන පාරක් නැහැ. එහෙම ගියොත් තමයි අපිට හොයාගන්න පුළුවන් මේ නටවන කෙනා කවුද, එයා කොහෙද ඉන්නේ. නෑ ඒක හොයාගන්න ඕනේ නෑ, එහෙම නැත්නම් ඔය ප්‍රශ්නේ විසඳෙන්නේ නෑනේ. නෑ අපිට නටන්න නැතුව ඉන්න පුළුවන්. ඒක අපේ ඒ ඒ ඒ හැකියාව කෙනෙකුට ඇති කරගන්න පුළුවන්. මොනවා මුල් නැද්දත් මං එහෙම නටන්නේ නෑ කියලා. ඉතින් හැබැයි එහෙම ඉන්න පුළුවන් වෙන්නේ අපි ඒ වෙලාවේ හොඳ සිහියෙන් හිටියොත් විතරනේ. ඉතින් එහෙම ඉන්න බෑනේ. ඒකට ඒ ප්‍රශ්නේ සිහියෙන් මේක ස්ථිරව විසඳන්න බෑ කියන එකනේ පේන්නේ. සිහිය ස්ථිර විසඳුමක් නෙමෙයි මේක, ඒ වෙලාවට తాවකාලික විසඳුමක් දෙනවා. ඒ නිසා තමයි අපි සිහියෙන් යන්න ඕනේ ප්‍රඥාව වෙතට. ඒ කියන්නේ මුලට යන්න වෙනවා. එකින් එක ලණිකන් එක සිද්ධියක් කරගෙන හරි ඒකෙන් පොඩ්ඩක් යන්න ඕනේ. හාටි ගියොත් තමයි ඊට කලින් හේතුව පේන්නේ. එතකොට ඒ හැම එකක්මත් රූකඩ තමයි. අපි විතරක් නෙමෙයි, මම විතරක් නෙමෙයි රූකඩේ. ඒ නූලත් රූකඩය. ඒ කුමාර මහන්තයගේ වගේ ඔක්කොම රූකඩ තමයි. ඒක නිසා මෙයා නටනවා. මෙයා නටන නිසා තව එකක් නටනවා. ඉතින් හැබැයි මේ ස්වයෑමෙන් අපිට කරගන්න පුළුවන් ලොකුම දේ තමයි මේ යන්ත්‍රයෙන් අපිට අයින් වෙන්න පුළුවන්. ඒවා ඒක කරකුණා. හැබැයි අපි ඕක අසීර වෙලා ඒ අනුව ඇඹරෙන්න ඕනේ නැහැ. අපිට මේකෙන් එලීට යන්න පුළුවන්. අර ටික ඔහේ ඇඹරේ, ඒ දැතිරෝධ ටික ඔහේ කැරකෙවි. ඒක නවතින්නේ නැහැ. හැබැයි ඕක මැද්දේ අපි ඉන්න ඕනේ නැහැ. අපිට පැත්තකට වෙන්න පුළුවන්. හැබැයි සබාධම එහෙම කරකේ. සබාධම එහෙම සිදුවේ. ඒ සිදුවීම් ටික වෙයි. ඔව්. ඔව් ඉතින් ඒක තමයි අපි හැමෝම අධිෂ්ඨානයක් ඇති කරගන්න මේ අවුරුද්දේ. අපි ගිය අවුරුදු වලට වැඩිය වැඩි තැනක්, වැඩි වෙලාවක්, අවකාශයක් මේ පුහුණුවට යොදාගමු කියන්නේ. ඒකට අපි හැමෝම හැමෝටම උදව් කරමු. දෙදස් විසි හතරේ ආපු මමෙක් ඉන්නවනේ, මම කියලා කෙනෙක් ඉන්නවා 24ට ආපු. එතකොට යාව 24ට එක්කාවේ 2000 2000 ඉඳලා කියන්නේ 2001ට එක්කාව, 2ට එක්කාව. එතකොට මේ 2000 ඉඳලා 2001 2 3 4 5 ඉඳලා 2023ට වෙනකල් ඒ ඔක්කොම අවුරුදු එකතු වෙලා තමයි 24 අවුරුද්දේ මමව හදලා තියෙන්නේ. මේ අද ඉන්න මමව මෙතෙන්ට එක්කාවේ 24ට එක්කාවේ මේ මුළු කාලෙම තමයි. එතකොට සාමාන්‍යයෙන් වෙන්නේ මේකට 2024ත් එකතු වෙලා 25 අවුරුද්දටත් ඒ මමව තවත් එහාට මෙහාට කළා 25ට බාර දෙන්න. එතකොට 25 26ට බාර දෙන්න. දෙහෙම අපි මේ අපේ ජීවිතේ අපි ඔහොම කාලයට බාර දීලා ආපු ගමනක්. තර අපි අපේ ජීවිතේ අපේ අතට ගමු මේ 24 දී. 2024ට අපි බාර දෙන්න හොඳ නෑ. මාව 25ට ඔයා කැමති විදිහකට හදලා බාර දෙන්න කියලා. ඔව් ඒක අපේ අතේ තියෙන්නේ 2025ට මම කොයි වගේ කෙනෙක් විදියට හිටියොත් මොන වගේ කෙනෙක් විදියට 25 ජනවාරි පළවෙනිදා වෙනකොට ඒ අලුත් අවුරුද්දට පා තබනවද කියන එක මම තීරණය කරන්නේ. ඒ සඳහා මට වැඩ පිළිවෙලක් හොයා ගන්න ඕනේ, හදා ගන්න ඕනේ කියන්නේ. එතකොට 24ට කරන්න පුළුවන් ද යන්නේ? එයාට බෑ ආයේ අපිව හදන්න. ඕ ඉන්න විදියට තියාගන්න.
තෙරුවන් සරණයි ආචාර්යතුමනි, ඔබතුමා අද සඳහන් කරමින් මම ගැන ආධ්‍යාත්මික ගමනේ එක තැනක් ස්ථානයක් සඳහන් කරා. මේ තැන්නකට අවස්ථා තැන්න යන අවස්ථාවට ආවම මේ භාවනා ක්‍රමය භාවනාව සැහැල් වෙනවා, ෆැසිලිටේට් වෙනවා, කරගෙන ගිය හැකි කියලා. ඒ කියන්නේ කැමැත්තෙන් වෙනවා. ඒ වගේ අවස්ථාවල සමහර භෞතික සාධකවල දැන් භාවනාව කිරීගෙන යනවා අකමැත්තක් නැහැ, බෑ ගීලා ඉන්නේ. නමුත් අපි කිමු කාර්ය හිතන කාර්ය තරම් කරගෙන යන්න බැරි වෙනවා විවිධ හේතුන් නිසා. දැන් මනසට කී කී වෙනවනේ. එතකොට ආයේ අමාරුකමක් එහෙම දැනෙනවා නේද? දහම් ආචාරතුමනි, මට එහෙම දැනලා තියෙනවා.
ඒ තමයි ඒ නිසයි කිව්වේ. මේ තැන්නක වුණත් පල්ලමක වුණත් අපි අතරමඟ නවත්ත ගන්න පුළුවන් ගමන. ඒක බ්‍රේක් කරලා අඩාල කරගන්න පුළුවන් යන වේගේ. එහෙම නැත්නම් තැන් තැන්වල ඔහේ නැවතිලා අමතක කරලා දාලා ඉන්න පුළුවන්. හොඳටම ලේසියි දැන්. හොඳට භාවනාවත් කෙරෙනවා. එතකොට කෙනෙකුට හිතෙන්නත් පුළුවන් මෙහෙම දෙකටම අද දවසේ කළොත්, හෙට කළොත්, මේ සතියේ කළොත් මට මේ ලොකු වෙනසක් කරගන්න පුළුවන් කියලා. එහෙම ඉවකෝයි ආත්ම විශ්වාසකීයාවත් මේ කෙනෙක් කොට හිතන විදියට නොකරෙන්න පුළුවන්. එහෙම මේ එහෙම ස්වභාවයක් මේකේ මුල ඉඳලා පළවෙනි පියවරේ ඉඳලා අන්තිම පියවර වෙනකල්ම තියෙනවා. මේ අඩිය උස්සලා ආපහු ගන්න පුළුවන්. එතන ඉස්සරහින් තියන්නේ නැතුව. ඒ අවධානම තියෙනවා. අවධානමට වැඩිය ඒ අවිනිශ්චිත බව තියෙනවා. නිශ්චිත නැහැ. ගමනක් යන කෙනෙක් අඩියක් උස්සලා ගමන නොයා ආපහු පිටිපස්සෙන් කකුල තියන්න පුළුවන් තිබ්බ තැනින්ම. ඒක අර තැන්නේදිත් පුළුවන්. කන්දේ දිතර නෙමෙයි, තැන්නේදිත් පුළුවන්, පල්ලමේදිත් පුළුවන්. ඉතින් ඒ නිසා තමයි කිසිම තැනකදී මේ අප්‍රමාදය අගය කළ නැත්තේ. කිසිම තැනකදී දහම කියන්නේ දැන් පරක් වුණාට කමක් නැහැ, දැන් ටිකක් කල් දැම්මට කමක් නැහැ කියලා. විවිධ හේතු නිසා, ඒක ඔබතුමා කිව්වා වගේ මානසික හේතු වෙන්න පුළුවන්, වෙන බාහිර හේතු නිසා වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා අවසානයේ එන්නේ මේවා සිතිවිලි විදිහට. එතකොට අපිට හිතුනොත් සිතිවිල්ල භාවනාව නවත්තන්න, එහෙම නැත්නම් අඩාල කරන්න, අපි ඒක සිතිවිල්ලක් විදිහට අඳුනගෙන ඒ සිතිවිල්ලට යන්න ඇරලා වැඩි වීරියක් පුහුණුවට යොදන්න ඕනේ. ඒක තමයි එතනම මේ ප්‍රශ්නේ විසඳගන්න පුළුවන් වෙන්නේ. මේ ප්‍රශ්නේ නිසා ඒක ප්‍රශ්නයක් කරගෙන අපි භාවනාව අඩාල නොකළ යුතුයි. එහෙම තමයි අපි මෙච්චර කාලයක් කරේ. අපේම සිතිවිලි නිසා අපි භාවනාව අඩාල කරා. ඒක හොඳට වෙනකොටත් අඩාල කරගත්තා, අමාරු කාලෙදිත් අඩාල කරගත්තා. හොඳයි, මේ වහන්සේ නැගිටලා යන්න කලින් අපි ඉවර කරමු. හොඳයි, කල්යාණ මිත්‍රවරුනි, අද දුරුතු පෝය දවසේ මේ සදහම් වැඩසටහනට එකතු වෙලා මෙතෙක් වේලා මේ වැඩසටහනේ සිටි කල්යාණ මිත්‍රවරුනි, අපි අලුත් ගමනක් යන්න නෙමෙයි, නමුත් ආපු ගමන ටිකක් ක්‍රමවත් කරගන්න සහ අඛණ්ඩ ඉදිරි ගමනක් වෙනුවෙන් කැපවීමු කියන පණිවිඩය තමයි මේ දුරුතු පෝදා භාවනා වැඩසටහනින් දෙන්න උත්සාහ කළේ. ඉතින් මේ ඒ අදිෂ්ඨානය අපි තනි තනිවත් සාමූහිකවත් අරගමු. එකල අපි අපිටත් අපි අනිත් අයටත් ආධාරකයක්, උපකාරයක්, ශක්තියක් වෙමු මේ 2024 දී තම තමන්ව වඩාත් ගැඹුරින් හා සත්‍යවාදීව දැනගන්න හඳුනා ගන්න. එතකොට මේ දහම් අත්දැකීම් දැනුම් බෙදා ගන්නට අපිට අවස්ථාව ලැබෙන්නේ මෙහෙම මධ්‍යස්ථානයක් තියෙන නිසයි. එතකොට මේ මධ්‍යස්ථානය ගොඩනැගූ පවත්වාගෙන ඒ වගේම ආධ්‍යාත්මික මඟ පෙන්වීම් කළ ඒ සියලුම කල්යාණ මිත්‍රයන්ව අපි කෘතවේදීව මේ වෙලාවේ සිහිපත් කරගනිමු. ඒ වගේම මේ සදහම් වැඩසටහනට ඈත සිට සම්බන්ධ වුණු කල්යාණ මිත්‍රයන්ට ඒ පහසුකම් ලැබුණේ මේ තාක්ෂණය නිසා. එතකොට අන්තර්ජාල ඒ පහසුකම් ප්‍රදානය කරන, ඒ වගේම මේ තාක්ෂණය ප්‍රදානය කරන උපකරණ සපයා දෙන සියලුම දෙනා සමගත්, ඒ සෑම කල්යාණ මිත්‍රයෙක් සමගත් මේ අපි අපේ මේ සතුට කෘතවේදීව බෙදාගනිමු. කෘතවේදීව හැම දෙනාටම පුණ්‍යානුමෝදනා කරමු. අද දානය අපට පිරිනමන්නේ පිරිනැමුවේ මූලික වශයෙන්ම කල්යාණ මිත්‍ර බණ්ඩාරනායක මහත්මා. එතුමා ඉගෙන ගන්න බොහෝ දේ තියෙනවා හැම දිනාටම දානයේ සම්බන්ධයෙන් සහනිකුත් බොහෝ දේ ගැන. හැමෝම ආදරෙයි, එතුමාත් හැමෝටම ආදරෙයි වගේ බොහොම ගෞරවයෙන් එන හැම දිනාටම අද දවසේ වැඩසටහනට, පොයේ දවසේ වැඩසටහනට පහසුවෙන් සම්බන්ධ වෙන්න ඒ දානමය පහසුකම් සලසන්නේ. ඒ වගේ මේ දානයට, දවල් දානයට තවත් හිතවතුන් එකතු වුණා. ඒ සෑම දෙනාටමත් අපි කෘතවේදීව පුණ්‍යානුමෝදනා කරමු. සම්බන්ධ වුණු සියලුම දෙනාට දානයටයි වැඩසටහනටයි මේ ධර්මදානයට යම් අංශයකින් දායක වුණා නම් ඒ සෑම දෙනාට, ඔබ අප සෑම දෙනාටම මේ ලබන කාලය වඩ වඩාත් අපවම අනාවරණය කරගන්නට, අපේ නොදුටු පැති දැකගන්නට හා අපිට අපවම ජයගන්න බැරුව තිබුණු තැන්වලින් අපිව එගොඩ කරගන්නට මේ අලුත් අවුරුද්ද අපි භාවිතා කරමු, අදිෂ්ඨාන කරගනිමු. එහෙම භාවිතා කරන්න අපි හැම දෙනාටම හැකි වේවා කියන ප්‍රාර්ථනෙන් හා අදිෂ්ඨානෙන් අපි අද පුරපොහෝදා වැඩසටහනින් සමුගනිමු. හැම දෙනාටම සෙතක්ම වේවා, ශාන්තියක්ම වේවා, සනසිල්ලක්ම වේවා.